හොඳයි, තේරුවන් සරණයි හැම දිනටම. හැම දිනමත්ම අපි ඊටමත්ම ගෞරවයෙන් අද දවසේදී සතිය සෙනසුරාදා දිනන්නේ පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා. අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනිදා සෙනසුරාදා දවසේ දැන් ඕස්ට්‍රේලියා වේලාවෙන් රාත්‍රී 8 පහු වෙලා විනාඩි 15ක් ගත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී අප ක්‍රේ ඉතාමත් අනුකම්පාවෙන් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා මේ ධර්ම සභා මණ්ඩපයට සම්බන්ධ වුණා. ඉතින් අපගේ කල්යාණ මිත්‍රයා අපි හැමදෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් මම ආරාධනා කර සිටිනවා අද දවසේදී අපිට ඒ කතාගත දේශනාව අවබෝධ කර ගැනීම සඳහා ධර්ම කොටසක් ඉස්මතු කර පෙන්වා දෙන්න ලෙස තිරුවන් සරණයි. ඔබතුමාට මේ කෝපී
තිරුවන් සරණයි හැම දෙනාටම. අපි අද කඥනීය සූත්‍රය ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න උත්සාහයක් කරමු. ඉතින් මේ සූත්‍රයක් අපි බලනකොට ඒ සූත්‍රයේ මුල ඉඳන් අගටම බලන්න පුළුවන් නම් හරි වටිනවා. ඒක කොටසක් කරන් කතා කරනවට වඩා අපි කොටස් කොටස් කරන් කතා කරපු හින්දා දැන් මම හිතන්නේ ටිකක් ඉක්මනට මේක මුළු සූත්‍රෙම බලාගෙන යන්න පුළුවන් වෙයි. හරි. අඥානීය සූත්‍රයේ තියෙන්නේ සංයුක්තනිකායේ අන්දවග්ග පාළි කන්ද සංයුත්තේ තියෙන කඥනීය වග්ගය යටතේ තමයි මේ කඥනීය සූත්‍රය තියෙන්නේ. ඒත් මේ ඇයි මේකට කඥනීය කිව්වේ? සිංහලෙන් කියනවා මේක කඥන කියලා. කඥන සූත්‍රය, කඥන කියන්නේ අපිට නිකන් සරල තේරුමක් ගන්න පුළුවන් කා දමන වගේ, ඒ කියන්නේ විනාශ කරන ඒ වගේ. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ පටන් ගන්න එකේ ප්‍රාලියෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩවාසය කරන කාලේ ජේතවනාරාමයේදී භික්ෂූන්ට මෙහෙම වදාරනවා. යේහි කේචි වික්කවේ සමනාවා ග්‍රාහමනාවා අනේක විහිතං කුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ. යන්නේ පෙරවිසු කඳ පිළිවෙලා තියෙන කුබ්බේ නිවාසං ඥානය කියන්නේ අන්න එහෙම විදිහට පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන යම් කිසි ශ්‍රමණේක හෝ ග්‍රාහමණේක හෝ නොයෙක් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස්ස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරත්. කියන්නේ පෙරවිසු කන්ද පිළිවෙල නැත්නම් උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් මොනවද සිහි කරන්නේ? ඒ සිහි කරනවා කියද්දි වෙන්නේ මොකද්ද? ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පහ හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරනවා කියලා. කත ඒවන් රූපෝ අහෝසින් අතීතමද්ධානන්ති ති වාහි භික්ඛවේ අනුස්සරමානෝ රූපයේව රූපංයේව අනුස්සරති. කොහොමද මහණෙනි, අතීත කාලයේහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමි සිහි කරන තැනැත්තේ රූපයම සිහි කරයි. ඒවන් රූපෝ අහෝසින් අතීතමද්ධානන්ති. මේ මේ පෙර කඳ පිළිවෙල සිහි කරද්දී මේ මොකද්ද වෙන්නේ? ඒවන් රූපෝ අහෝසින් අතීතමද්ධානන්ති. මහණෙනි, අතීත කාලයේ මම මෙබඳු රූප ඇත්තෙක් වීමි සිහි කරන තැනැත්තේ රූපයම සිහි කරයි. අතීත කාලයේදී මෙබඳු වේදනා ඇත්තෙක් වීමි මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ වේදනාවම සිහි කරයි. අතීත කාලයේහි නිරඳු සංඥායත්තේ කීමි නහනෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංඥාවම සිහි කරයි. අතීත කාලයේහි නිරඳු සංස්කාරයත්තේ කීමි නහනෙනි, මෙසේ හෝ සිහි කරන තැනැත්තේ සංස්කාරයන්ම සිහි කරයි. අතීත කාලයේ මෙබඳු විඥාන ඇත්තෙක් වීමි. මහණෙනි, මෙසේ හෝ සිහි කරන තැනදී විඥාණයම සිහි කරයි. දැන් මෙතන තේනවා ඒ අතීත සංග පිළිවෙල සිහි කරන කෙනා සිහි කරන්නේ මොකද්ද? මේ මනකට මෙහෙම රූපයක් තිබුණා කියලා ඒ රූපෙම සිහි කරනවා. එහෙම නැත්නම් වේදනාවක් තිබුණා කියලා වේදනාවම සිහි කරනවා. සංඥාවක් තිබුණා කියලා සංඥාවම සිහි කරනවා. සංස්කාර තිබුණා කියලා සංස්කාරයන්ම සිහි කරනවා. අතීත කාලයේ මෙබඳු විඥානයක් තිබීමේ කියලා එහෙම සිහි කරන කෙනා ඒ විඥාණයම සිහි කරනවා. මෙතෙන්දී අර මුල කිව්වා යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක තමයි මේ පෙර විසුත්පත්ති පිළිවෙල සිහි කරන්නේ. ඒකෙදී අපි ගන්නවා මේ ඥාන ගත්තු භාවනා යෝගීන් ගොඩක් සිටියා ඒ කාලේ. එතකොට ඒ කියන්නේ බුදුදහම ඇහෙන්න කලිනුත් ඒ ධ්‍යාන ශක්තියෙන් වඩාගෙන සුබ්බේන ආසනසති ඥානය ලැබපු අය හිටියා. එතකොට ඒ යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් ඒ අතීත කඳ පිළිවෙල කියලා සිහි කරද්දී සිහි කරන්නේ අන්න ඔය ජාති පහම හෝ ඒ ජාති පහෙන් එකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට දැන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නවා. කිංච භික්ඛවේ රූපං වදේත. මහණෙනි රූපය කුමකයි කියද? රූපය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ රූපය විස්තර කරන්නේ කොහොමද? රූපදීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපදීති කියන්නේ රූපණය කියන වචනේ සිංහලෙන් තියෙන මහණේ විකාරයට හේවත් වෙනස් වීමට පැන්නේ. එහෙන් රූපයයි කියන ලදී කියලා. එදැයි මේ රූපණය කියන වචනේම භාවිතා කරමු. ඒ රූපණය වෙන ස්වභාවය රූපදීති. ඒ රූපණය වෙන ගතිය රූපදීති කෝ භික්ඛවේ තස්මා අන්නේකට රූපන්ති උච්චති. රූප කියන ව්‍යවහාර කරන රූපන්ති උච්චති. එතකොට රූප කියලා ව්‍යවහාර කරන්නේ මොකද්ද? එන්නේ රූපදීති කියන එක. රූපණය වෙන ගතිය. දැන් එහෙම තමයි ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ කිංචලික්කවේ රූපං වදේත. රූපේ කියලා මේ කියන්නේ මොකකටද? ඒ රූපණය වෙන ගතියට තමයි රූපය කියලා කියන්නේ. රූපදීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. දැන් මේක මම නැවත නැවත කියන්නේ රූප කියනකොට අපේ ඔළුවට එන අදහස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ රූපය කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනයක්. ඒකට අපි රූපය කියලා දැනට ගන්න අදහස් ටික තමයි පිට රූපය කියලා එන්නේ. ඒකට මේ ඒ කාලෙත් ඉතින් බණ අහනකොට රූපය කියලා කිව්වහම ඒ කට්ටියට යම් කිසි රූප ටිකක් සිහි වෙන්න ඇති. දැන් ඒ වචන වලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න හදන්නේ ලෝකෝත්තර දහමක්. ඒකට ලෝකෝත්තර දහම බුදුරජාණන් වහන්සේට දේශනා කරලා කරන්න වෙලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් භාවිත කරන භාෂාව. ඒකට ඒ භාෂාව ඇහෙනකොට මුලින්ම ඉන්නේ තමන් ගන්න අදහස. එහෙනම් අපි පරික්ෂණයෙන් බලන්නවම දැන් බුදුරජාණන් වහන්සේ ඒ භාෂාවෙන් ඊළඟට මේක කෙනෙක්ව ලෝකෙට අයිති ගැටනේ ඉඳලා ලෝකෝත්තර දර්ශනයට ගෙනියන්නේ කොහොමද? එතෙන්දී මේ එක වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව බොහොම පරික්ෂණයෙන් මේ බලන්න වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දැන් අර පෙන්නලා දෙනවා කවුරු හරි පෙර විසූ කඳ පිළිවෙල සීකරන ඥානියවිලා සීකලානන් සීකරන්නේ මේ ජාති පහ හෝ ඉන්නේ එකක් ගැන. අනාද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අතීතයේ මට මෙන්න මෙහෙම රූපයක් තිබුණා නැත්නම් වේදනාවක් තිබුණා ඒ වගේ ඓතිහාසිකව සිහිකරන්නේ. ඊළඟට තමයි මේ මම රූපය කියන වචනයට අර්ථයක් දෙනවා. කිංච වික්ඛවේ රූපං වදී කියන්නේ රූපය කියලා කියන්නේ මොකද්ද? මේකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ රූපකීචි. ඒක අපි දන්න දෙයක් නෙමෙයි නේ. දැන් කියන්නේ රූපකීචි රූපණේ දැන් ප්‍රශ්නෙත් එනවා ඇති මොකද්ද රූපණේ කියන්නේ. හරි අපිට පුරුදු ප්‍රබාවන්නේ නේ මේ රූපණය කියන අදහස දැන් හොයාගන්න ඕන. රූපතීතිකෝ වික්ඛවේ අස්මා රූපන්ති උච්චති රූපේ කියලා කියන්නේ මේ රූපණයකට කියලා කියන්නේ. ඒක තව ටිකක් තේරුම් ගන්න සමාන ඊළඟට කේන රූපති. කේන රූපති කියන්නේ මොන වයින්ද? මේ රූපණය වෙන්නේ. කුම්මකින් වෙනකට පැමිණෙන්නේද කියලා සිංහල තේරුමේ තියෙනවා. ඒ කියන්නේ රූපණය වෙන්නේ කුමකින්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරලා ඊළඟට ඒ රූපණය වෙන්නේ මොකකින්ද කියන එක තමයි මේ මෙතන විස්තර කරන්නේ. එතෙන්දී අපි තේරුම් ගන්නවා නම් දැන් මේ රූපණය කියන එක නෙමෙයි දැන් මේ ප්‍රශ්න කරන්නේ මොනවයින්ද රූපයි. එතකොට අපි රූපණය කියලා අර මොනවයින්ද කියන එක හරි වෙනත් දෙයක් හරි ගත්තොත් මේ අර්ථේ වෙනස් වෙනවා. ඒතර මේ රූපණය කියන ස්වභාවය තමයි රූපය කියන්නේ. ඒක තව පැහැදිලි කරන්න තමයි මොනවයින්ද රූපණය. එතකොට සීතේනපි රූපති. මොකක්ද කියන්නේ? සීතයෙන් රූපණය වෙනවා. සීතේනපි රූපති. උන්හේනපි රූපති. උෂ්ණයෙන් රූපණය වෙනවා. දිගච්ඡායති රූපති. දිගච්ඡාය කියන්නේ කුසලින්ම බඩගින්නෙන් රූපණය වෙනවා. ඒ වගේ පිපාසායති උප්පති පිපාසාවෙන් උප්පණය වෙනවා. ඊළඟට ධනස මකස වාත වාතාත පසරීස පසම් පස්සේ නැති කියන්නේ ඔය මැසි මදුරු වගේ අවුවෙන් සුළඟින් සර්පයන්ගෙන් වගේ එක එක සත්තුන්ගේ ස්පර්ශයෙන් සම්පස්සේ නැති දංස මකස වාත අප පසරීසප සම්පස්සේ නැති මැසිම නඳුරු ආ වූ සුලං සර්පාදී සත්තුන්ගේ ස්පර්ශයෙන්ද වෙනසට පැමිණෙනවා. දැන් මේක කියනකොටම ඔන්න දැන් අපි අතීත කාලේ මම හිතියා කියලා රූපය කියලා සිහි කරපු ශරීරය තමයි අපිට සිහි වෙන්නේ. එතකොට ඒ ශරීරය මේ කියන එකට ලස්සනට ගැලපෙනවා. ඇයි මේ ශරීරේ සීතලෙන් වෙනස් වෙනවා, මොනසුනෙන් වෙනස් වෙනවා, බඩගින්නෙන්, පිපාසාවෙන්, ඇසි නඳුරු අවුසුලන් සර්පය ආදී ස්පර්ශයන්ගෙන් මේක වෙනස් වෙනවා කියලා ඔන්න අපේ අදහසට හොඳට ගැලපෙනවා. මොකද්ද? එහෙනම් බුදුහාඳුරෝ කියලා තියෙන්නේ අපේ කය ගැන කියලා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මොකද්ද මේ රූපය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. මොකද්ද මේ රූපය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ? රූපකීති කෝ භික්කවේ තස්මා රූපන්ති බුච්චති කියන එක. ඒකට ඒ කිංච වික්ඛවේ රූපං වදේත රූපතීතිකෝ වික්ඛවේ තස්මා රූපංති උච්චති. කේන රූපති කියලා මොන වයින්ද රූපණය වෙන්නේ කියන එකේ තමයි එක එක දාතින් සීතලෙන් උෂ්ණ බඩගින්නේ පිපාසාවෙන් නැසි මතුරු අවු සුලං සර්ප වගේ ඒවයි ස්පර්ශෙන් රූපණය. හැම තිස්සෙම තේරුම් ගන්න ඕන මේ අපට එන අදහස ලෝකිත අයිති ලෝකෝත්තර දර්ශනය කියනකොට අපි දන්න ටික ඉක්මවා යන්න ඕන. ඒ කියන්නේ ලෝකයට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. සිද්දු කෙනෙක් මතු කරන මේ අදහස හොයා ගන්න තමයි අපි මේ සූත්‍ර සාකච්ඡා කරන්නේ. ආපහු ওই ටික කියලා බලන්න මේ සූත්‍රේ. දැන් ඒ මැසි නඳුරු අවුසුලන් සර්ප ආදීන්ගෙන් ස්පර්ශයන්ගෙන් රුප්පණය වෙනවා කියලා ආපහු උත්තරයක් කියන රූපකීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. බලන්න මේක පටන් ගන්න කොටත් කියන රූපකීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති, ඉවර කරන කොටත් ඒකේන රූපති කියලා මොනවදෝ ලිස්ට් එකක් කියලා ආපහු මතක් කරනවා. රූපකීතිකෝ භික්කවේ තස්මා රූපන්ති කියන්නේ මේ රූපණය තමයි රූපය කියලා භාවිත කරනවා. එතෙන්දි දැන් අන්න දැන් අපේ ශරීරය තමයි මේ මේ මේවයින් වෙනස් වෙන්නේ කියලා අපිට හිතුණාට ආපහු බුදුහාමුදුරුව මතක් කරනවා මේ ශරීරයට රූපය කියනවා කියලා මෙතන කියන්නේ නැහැ. රූපනේ ඇතයි රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා කියන්නේ. දැන් නැත්තම් ලේසියෙන්ම කියන්න තිබුණානේ මේ කායයි මේ ශරීරයයි රූපය කියලා කියන්නේ කියලා, එහෙම නෙමෙයි කියලා කියන්නේ. උපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. ඒ රූපණය කියන එකට තමයි මේ රූප කියලා ව්‍යවහාර කරන්නේ. මොනවයින්ද රූපණය වෙන්නේ කියනකොට ඔන්න ඔය බාහිර ස්වභාවය ටිකක් කියලා කියනවා. එතන හිතන්න ඕන තැන. ඊළඟට කිංච භික්කවේ වේදනං වදේ. ඔය විදිහ තමයි දැන් වේදනාව ගැන කියන්නේ. වේදනාව කියලා කියන්නේ කොමත්ද කියලා ප්‍රශ්න කරනවා. කිංච භික්කවේ වේදනං වදේත. මොකද ඉස්සෙල්ලා කිව්වනේ පෙරවිසු කඳ පිළිවෙල සිහි කරනකොට කෙනෙක් සමහර විට මේ වේදනාව සිහි කරනවා. සංඥාව සිහි කරනවා. ඊළඟට ඒ මොනවාද කියලා විස්තර කිරීමක් මේ කියන්නේ. කිංච භික්කවේ වේදනං වදේත. වේදයේ තීති කෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. මෙන්න මේ විඳින ස්වභාවයේ විඳින ස්වභාවයේ වේදයේ තීටි විඳින ගතිය කොබික්කවේ තස්මා වේදනාති උච්චති. ඒකට තමයි මේ වේදනා කියලා විහාර වෙන්නේ. එතෙන්දිත් අන්න ඊළඟට අර වගේම ප්‍රශ්න කරනවා කිංච වේදිතී. ඒ කියන්නේ කුමක් විඳීද? කිංච වේදිතී කුමක් විඳීද? සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති. එතකොට සුඛ කියන එක විඳිනවා, දුක කියන එක විඳිනවා, අදුක්ඛම සුඛ කියන එක ප්‍රසාණේ ප්‍රේක්ෂාව කියලා සරලව කියන අදුක්ඛම සුඛ කියන එක විඳිනවා. හැබැයි ඒ මොනවද විඳින්නේ කියන එකට උත්තරේ තමයි ඔය කියන්නේ. සුඛය විඳිනවා, වේදනාව විඳිනවා, අදුක්ඛම සුඛය විඳිනවා. ඒ වුණාට වේදනාව කියන්නේ ඔය තුන කියලා කියන්නේ කොමාර්ථ විඳින්නේ කියන එකට තමයි ඔය තුන කියන්නේ. ඒක මේ අදට ආපහු අර මුලිකම කියන එකෙන් ඒක තවත් සැරයක් කියනවා. ඒ සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, දුක්ඛම් සුඛම්පි වේදේති කියලා ඊළඟට කියන ආපහු වේදය තීතිකෝ වික්කවේ තස්මා වේදනාති උච්චති. ඒකෙන්ද කියන්න තිබුණානේ ওই જાතිුණයි මේ වේදනාව කියේ. එහෙම කියන්නේ නැහැ. ආපහු මතක් කරනවා මේ. ඒක මතක් කරගන්න එපා. මේ අර මුලින් කියපු එකම වේදේ තීතිකෝ වික්කවේ තස්මා වේදනාති උච්චති. මොකද අපේ සාමාන්‍ය ව්‍යවහාරදී අපිට හිතෙනවා මේ සැක විඳීම තමයි වේදනාව, දුක විඳීම තමයි වේදනාව. එනහට දුක්ඛම සුඛේ විඳින තමයි වේදනාව. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ. ඒක තමයි මොනවද ඔය විඳින්නේ කියලා ප්‍රශ්නය ඇහුවේ. වේදනාව කියන්නේ මොකද්ද කියන්න තියෙන්නේ මේ විඳින ගතියමයි. වේදයේ තීටි. අන්නේ ඒකටයි වේදනාව කියන්නේ. ඒක වේදයේ තීටි කියන එකේ විඳින්නේ මොනවද කියන එක නෑ. අන්නේ ඒක තේරුම් ගන්නවා. සුඛම්පි කියන එකවත් දුක්ඛම්පි කියන එකවත් අදුක්ඛම සුඛම්පි කියන කතාවවත් වේදේ තීටි කියන එකේ නැහැ. ඒකට වේදේ තීටිකෝ භික්ඛවේ ප්‍රශ්නා වේදනාති උච්චති කියනකොට අන්න තේරුම් ගන්න ඕනේ. ඒ විඳින ස්වභාවයට වේදනාව කිව්වා නිසා සුඛයට වේදනාව කිව්වෙත් නැහැ, දුක්ඛයට වේදනාව කිව්වෙත් නැහැ, අදුක්ඛම සුඛයට වේදනාව කිව්වෙත් නැහැ. ඒක තමයි මොනවද විඳින්නේ කියලා ප්‍රශ්න කළොත් දෙන්න පුළුවන් උත්තර. කිංච වේදේති කියලා කිව්වොත් සුඛංති වේදේති. දුක්ඛංති වේදේති. අදුක්ඛං සුඛංති වේදේති. ඇයි මේ ටික කියන්නේ? මෙන්න මේ විඳිනවා කියන ස්වභාවය තව ටිකක් තේරුම් ගන්න. ඒ ටික කියලා තාපහු කියන එකෙන් ඒක තවත් පැහැදිලි. ඒ ටික කිව්වට පස්සේ වේදේති ටිකෝ විත්තරි ප්‍රශ්නා වේදනාති උච්චති. එතකොට විඳින දෙයක් නෙමෙයි වේදනාව කියන්නේ. විඳීමක් නෙමෙයි වේදනාව කියන්නේ. විඳින ගතියටයි වේදනාව කියන්නේ. වේදේ තීති. මේක ඉඳට සිහිය තියාගන්නවා. ඊළඟට කිංච වික්කවේ සංඥං වදේක. සංඥාව කියලා කියන්නේ මොකද්ද? ඔය දැන් සිහි කරපු සංඥාව කියලා කියන්නේ මොකද්ද? සංඥානා තීතිකෝ වික්කවේ පස්මා සංඥාති උච්චති. ඒ කියන්නේ මේ අඳුනා ගැනීමේ ගතිය සංඥානා තීති. සංඥානනය කරන ගතියක් තියෙනවා හඳුනා ගන්න ගතිය. හඳුනා ගැනීම නෙවෙයි. ඒ හඳුනා ගැනීම නෙවෙයි කියලා කියන්නේ ඊළඟට අහන ප්‍රශ්න කිංච සංඥානාති. මොනවද මේ හඳුනාගන්නේ කියලා වෙනම ප්‍රශ්න කරනවා. ඒතර මොනවද හඳුනාගන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි නීලම්පි සංඥානාති. නිල්පාට දීත කම්පි සංඥානාති. කහපාට ලෝහිත කම්පි සංඥානාති. කතු පාට හඳුනා ගන්න. ඕදා සම්පි සංඥානාති. ඒකට ඒ වගේ එක එක අපි දන්න පාට කියනවා නේද? නිල්ලුදේ නිලයිද? කහපාට උරුදේ කහපාටයයිද? ලේ පාට ලෝහිත කියන්නේ දැන් අපි රතු පාට කියන්නේ දේවන් දේ දේවන් යයිද හඳුනනවා. සුදු පාටේක ඕදාත සුදු යයිද හඳුනනවා. එතකොට බලන්න මේ හඳුනනවා කිව්වහම ඒ ටික කියලා අන්න ඒ සුදු විදිහට හඳුනා ගන්නවා. ආපහු මතක් කරනවා සංජානාතීතිකෝ වික්කවේ තස්මා සංඥාති විච්චති. එතකොට අර පාට එකක්වත් නැහැ. සංජානාතීති කියන එකටයි සංඥා කියලා විවහාර කරන්නේ. දැන් මේ සංඥා කියලා විවහාර කරන තැන මේ නිල් පාට කහ පාට මේ ලේ පාට සුදු පාට ඒව මොකවත් නැහැ. ඉතින් මොන වර්ධ හඳුනාගන්නේ කියලා අහුවොත් මේ දේවල් ටික දෙන්න පුළුවන්. ඒකට අපි යන හඳුනා ගැනීම කියනකොට ඒකේ හඳුනාගත්තු දෙයක් නෙමෙයි මේ අදහස් වෙන්නේ. මේ හඳුනා ගන්න ගතියම සංඥානනේ කරන ගතියයි මේ සංඥාව කියලා කියන්නේ. ඉතුරු ටිකට යනකොට මේ කියන කරුණ තව ටිකක් පැහැදිලි වෙයි. එතන කිංච වික්‍රේ සංඛාරේ වදේ කරන ප්‍රේර අමාරු ප්‍රශ්නෙට ආවා. සංඛාර කියලා කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතෙන්දි පෙන්නන්නේ එක දිග වචනයක් වෙනවා. සංකතං අபிසංකරොන් කීති. මේ සංකතං අபிසංකරොන් කීති කියන ගතියට තමයි කෝවික්කවේ තස්මා සංඛාරාති උච්චති. සංඛාර කියලා විවහාර කරන මොකද? සංකතං අபிසංකරොන් කීති. කියන්නේ සංකතයක අபிසංකරණය කරන ගතියටයි සංඛාරය කියලා කියන්නේ. සංකතං අபிසංකරොන්ති තිකෝ වික්කවේ තස්මා සංඛාරාති උච්චති. නැත්නම් සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සංකත කියන එකේ අபிසංස්කරණය කරන ගතියක් තියනවා ඔක්ක කියන සංඛාර කියලා. මේක පැහැදිලි කරන්න ඕන ඊළඟට තමයි කිංච සංකතං අபிසංකරොන්ති. මොනවාද මේ කිංච කුමක් සංකතං අபிසංකරොන් කීටි අන ඒ වයි විස්තර ටික බලනකොට දැන් ඒකට උත්තරේ තමයි රූපං රූපස්සාය සංකතං අபிසංකරොන් කීටි. ඒ කියන්නේ රූපය රූපයක් පිනිස සංකතං අபிසංකරොන් කීටි වෙනවා. ඊළඟට වේදනං වේදනස්සාය සංකතං අபிසංකරොන් කීටි. වේදනාව වේදනාවක් පිණිස අபிසංස්කරණය වෙනවා. දැන් මොනවටද මේ උත්තරේ දෙන්නේ? මොනවාද මේ අபிසංස්කරණය වෙන්නේ කියන එකට. කියන්නේ රූපයක් අභිසංස්කරණය වෙනවා. රූපයක් රූපයේ නිසා අභිසංස්කරණය වෙනවා. රූපං රූපස්ථාය සංකතං අභිසංකරොන්ති. වේදනං වේදනස්ථාය සංකතං අභිසංකරොන්ති. වේදනා වේදනාව නිසා අභිසංස්කරණය කරනවා. සංඥං සංඤ්ඤත්තාය. කියන්නේ සංඥාව කියන්නේ දැන් සංඥානනය කරන ඒ ස්වභාවය සංඥාවක් නිසා සංකතං අභිසංකරොන්ති. ඒ වගේම මේ සංඛාරේ සංඛාරය කියන ඔය සංස්කාර වෙන ස්වභාවය ඒකක් සංකතං අභිසංකරොන්ති කියලා ඒ අභිසංස්කරණයක් වෙනවා. ඊළඟට විඥානං විඥානස්ථාය සංකතං අභිසංකරොන්ති. විඥානයක් විඥානයේ පිංස විඥාන කියන එකෙත් ඊළඟට විස්තර වෙනවා. විඥාන කියන්නේ මේ විඥානණය කරන ගති. ඒ විඥානය නෙමෙයි. ඒකට මේ විඥාන ස්වභාවය විඥානයක් තින්ස සංකතං අභිසං කරනවා. අන්න ඒ විදිහට ඒ ಜಾති පහ කියලා ආපහු මතක් කරනවා. සංකතං අභිසං කරොන්ති इति කෝ භික්ඛවේ තස්සා සංඛාරාති උච්චේ. සංඛාරා කියනකොට වෙල් අභිසංස්කරණයේ උනදේ නී කියන්නේ. ඒ කියන්නේ රූපේවත් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මේ සංස්කරණේ ඒවා පිනිස සකස් වුණ දේ නී දැන් මේ සංඛාරා කියන්නේ. මොකද සංඛාරා කියන්නේ සංකතං අභිසංකරම් කීටි කියන එක. සංකතේ අභිසංස්කරණයක් වෙන ගතියයි සංඛාරය කියන්නේ තස්මා සංකාරාති උච්චති. ඒ වගේ සංකාරය පැහැදිලි කරනවා. ඒ වගේම කිංච බිස්තරේ විඥානං වදේක. නැද විඥානං කියලා කියන්නේ මොකක්ද? විඥානාසීතිකෝ විස්කවේ. මේ ඥානනය කරන ස්වභාවය. තස්මා විඥානන්ති උච්චති. අන්න ඒකටයි විඥානය කියලා කියන්නේ. විඥානනය කරන දකි. තමයි විඥානය කියලා ව්‍යවහාර වෙන්නේ මොකටද? විඥානණයට. විඥානා සීතිකෝ විත්තරේ තස්මා විඥානන්ති. ඊළඟට අහනවා කිංච විඥානාති. මොනවාද මේ විඥානනේ වෙන්නේ? අන්න එතෙන්දි දැන් මොනවාද විඥානනේ වෙන්නේ කියලා මිසක් විඥානය කියන එක නෙවෙයි. විඥානා සීති කියන එකට විඥානය කියන්නේ. ඒකෙන් මොනවද මේ විඥානනය මේ කියලා කිංච විඥානාති සම්බිලන්ති විඥානාති සම්බුල් ගතිය දැනගන්නවා. විඥානාති කියන්නේ දැනගන්නවා වගේ. ඒ දැනගන්න ගතිය විඥානාති. එතකොට මේ සිංහල එක බැලුවොත් එතන කියන්නේ මහණෙනි කුමක් විඥානනය කරේ කියලා. ඔව් ඒකට යන ටික ප්‍රතිංච දික්කවේ විඥානං වදේත විඥානාති කියලා විඥානනය කරන ගතියයි විඥානය කියලා කියන්නේ. ඒක ප්‍රතිංච විඥානාති අම්බිලං ගැඹුල් ගතිය විඥානනය කරන චිත්ත ගතිය විඥානනය කරන චිත්ත කම්පි විඥානාති කටු කම්පිය කටුක ස්වභාවය වගේ විඥානනය කරන මధుරාන්ති මధుර ප්‍රිය කියන්නේ අපි කැමති ස්වභාවය විඥානනය කරන කාරි කම්පි කාරිකම්ති කියන්නේ නිකන් එකට කලවම් වෙලා වගේ මිශ්‍ර වෙලා වගේ ගතියක් විඥානනය කරන මිශ්‍ර රස කියලා ඒ සිංහලෙන් කියනවා. එතකොට මේ මිශ්‍ර වුණ ස්වභාවයක් විඥානනය. ඊළඟට අකාරිකම්ති විඥානාති කියන්නේ මිශ්‍ර නොවන ස්වභාවයක් විඥානනය වෙනවා. ලෝණිකම්ති විඥානාති ලුණු රස කියන එක ලුණු ගතිය විඥානනය වෙන අලෝණිකම්ති ඒ කියන්නේ අපි කියන්නේ ලුණු නැහැ කියලා වගේ කියන්නේ අලෝණි සංකේ විඥානාති. ඒ ලුණු නැති බව දැනගන්න. ඒ ටික ඔක්කොම කියලා ඒ දැනගන්නේ මොනවද කියලා ඒක රස ගොඩක් කියලා ආපහු මතක් කරනවා. විඥානාති ඉතිකෝ වික්‍රේ තස්මා විඥානාන්ති උච්චති. ඒ කියන්නේ කුරසවල් නෙමෙයි ආපහු මතක් කරනවා මේ විඥානණය කරන ගතියයි විඥානය කියලා සඳහන් කරන්න කියලා. ඔන්න ඔය විදිහට දැන් ওই රූප වේදනා සංඥා සංකාර විඥාන පහම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට ඔන්න දැන් අපි දන්නේ එකයි එතනයි වෙනසක් තියනවාද කියලා විමසන්නේ. ලෝකයා මේ පහත ව්‍යවහාර කරන එකයි බුදුරජාණන් වහන්සේ මොනවද එහෙම කියලා අදහස් කළේ කියලා. හොඳයි, දැන් අපි එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්න අවස්ථාව දෙන්න. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ප්‍රොෆෙසර්. එහෙනම් අපිට අවස්ථාව තියෙනවා සාකච්ඡාවට එළඹෙන්න. කජ්ජිනි සූත්‍රයේ සාකච්ඡා කරනකොට වඩා අපිට දැන් අවශ්‍ය වෙන්නේ ඒ අවශ්‍ය කොටස් අරගෙන පැහැදිලි කරගන්න. මේ හොඳයි, කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා සාකච්ඡාවට ඉදිරි වෙන්න. දැන් මම ප්‍රශ්නයකින් ඉදිරිපත් කරන්නම්. මම කල්යාණ මිත්‍රයන්ට සාකච්ඡා මණ්ඩපයට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ඒකෙන් සාකච්ඡා කරලා අපි ප්‍රොෆෙසර් වෙමු. දැන් සංස්කාරය ගැන පැහැදිලි කරපු කොටසේදී නැතිවුණ රූපන් රූපත්තාය සංකතං අභිසංකරොන්ති තී සංකරෝ කියලා. ඇත්තටම මොකද්ද මේ කිවි කියනදී අපිට තේරෙනවාද මොකද්ද මේ කියන්නේ? මම හිතන්නේ මම ගිය සතියේ අහ ප්‍රශ්නෙත් ඒකයි, ගිය සතියේ කලින් සතියේ අපි වැඩි පොඩ්ඩක් අවධානය යොමු කරමු සංකතං අභිසංකරොන්ති තී කියන්නේ මොකද්ද කියන කාරණාව. සකස් වූ දෙයක් නැවත සකස් කරනවා කියන අර්ථයෙන් අපි ගන්නෙ මේක. ඇත්තටම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා පොඩ්ඩක් තේරුම් ගත්තොත්, මොකද මේ රූපන් රූපත්තාය සංකතං අභිසංකරොත්ති විසංකරෝ කියලා කියන්නේ? සාකච්ඡා වන්න පින්නයිට මම නම් වලින් යමු වෙන්නේ නැහැ. මේ පතරි දිපත්තන පුළුවන්ද තුනනි මහත්මිය ඔබතුමිට යමු වෙන්නද? මම නම්ුල යමු වෙන්නේ නැහැ කියලා මම ගම්මන යමු කරනවා. මොකද කියන්න තියෙන කච්චේ තුල්ලනි නේද? සතක
එහෙම ડોක්ටර් ගිරිහර්ණ තෙරුවන් සරණයි. සිබදලාටම දැන් අපි සංකතයක් කියලා ගන්නේ මම දන්න විදිහට මේ කියන්නේ සංකතයක් කියලා ගන්නේ මේ සකස් වෙච්ච දෙයක් කියන එකනේ. එතකොට ඒක මට හරියටම නම් කියාගන්න තේරෙන්නේ නැහැ මේක. ඒක ඒ සකස් වෙච්ච දේ නැවත අභිසංස්කරණය කිරීම කියන එක තමයි මට නිකන් තේහෙන්නේ. ඒක මට ඒක හරියටම කියාගන්න තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබතුමා විශ්වාස කරන්න කියලා.
තුරුණි මහත්මිය, අතම ඒකමයි ප්‍රශ්නේ. මොකද ඔය සංකලං අභිසංකෘති කියන දේ අපි මම හිතන්නේ ධර්මයේ පරිශීලනය කරන කටි දැන් කාලයක් තිස්සේ අහන දෙයක්නේ. ඒ අහුවම ඒ හිඳමයි මම පෙරේදායි ප්‍රශ්න ගිසුවන්ස් කලින් සුවන්ස් ප්‍රශ්න යොමු කළේ. මේ ඒක පැහැදිලි කරගන්න දැන් අපි හිතන්නේ සංකරණය කරන කියලා මම හදනවා, අභිසංකරණය කරන කියවම හදපුදී ආයි තවසරයක් හදනවා කියලා. එහෙම නැත්නම් ඒ තවත් සකස් කිරීමක්. ඒක එහෙම හිතලා අපි දැන් සතුටු වෙලා ඒ විදිහට අවුරුදු ගන්න 15 20ක් වගේ තේ විදිහට හිතාගෙන හිටියා. නමුත් දැන් ඇත්තටම ධර්ම තේරුම් ගන්න යනකොට ඊට වැඩි යමක් තේරුම් ගන්න ඕනේ නේද කියලා තේරෙනවා. මේක ඇත්තටම මේ හරිවත්ින් ධර්ම තේරුම් ගන්න නේද? ඒකයි ඒ කොටස යොමුකලේ. ඉතින් කජ්ජනි සූත්‍රයේ කාරණාව නම් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට එහා විග්‍රහයකට ගිහිල්ලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් කෝගලගේ ඔබතුමාට මම ඒ කාරණාව සම්පූර්ණ තමයි අපි මොනේ ඔබතුමා කැමති නම් අපි තව කක්කේ තුන්දෙනෙක්ගේ අවබෝධ ගැන අදහස් ගැන අපි දැනගන්න පුළුවන්. එතකොට මොන මට්ටමකට දැනන්න පුළුවන් කියලා ඔබතුමාට හිතන්න පුළුවන්. ඒ නිසා මම තව එක්කෙනෙකුට දෙන්න කිව්වෙ නම්
අදහසක් ඉදිරිපත් කරන්නද?
එහෙමයි කතා කරන්න. සංගණි මහත්මිය නේද?
මට හිතෙන විදිහට හදපු දෙයක් ආයේ නැවත සකස් කරනවා කියන අර්ථයට වඩා රූපයක් කියද්දිම අපිට දෙයක් කියලාමනේ පැනවෙන්නේ. රූපයක් කිව්වහම මේ අපිට පැනවෙන්නේ දෙයක් කියලාමයි. නමුත් දෙයක් කියලා පැනවීමට ඔබෙන් ඒක මෙහයි. අපිට මේ සකස් කිරීම කියන එක අහුවෙන්න ඕනේ. රූපයක් රූපයක් පිනිස සකස් කිරීම කියද්දි හැමතිස්සෙම මනසේ මනස කියලා අපිට ගන්න වෙනවා. මට මේක දැනට කතා කරන්න හින්දා මේ සකස් වීම කියන කෘත්‍යය යහු වෙන්න ඕනේ දෙයක් කරලා අපේ බාහිරෙන් හෝ අභ්‍යන්තරෙන් පැනවීමට ඔබ්බෙන්. ඒ කියන්නේ දැන් අපිට රූපය රූපයක් පිණිස සකස් කරනවා කියපු ගමන් අපිට හිතෙන්නෙම අපි දෙයක් කරලමයි බාරගන්නේ. දෙයක් කරලා බාරගන්න එකේදිම දෙපැත්තක් බෙදෙනවා. අතන කියද්දි මෙතන කියන එකත් එකටම යෙදෙනවා. ඒ කියන්නේ අජ්ජත්ත බහිද්ද කියන දෙක එකටම යෙදෙනවා. ඒක එක විතරමයි. ඒකෝට දෙයක් කරලා අපි පැනවීමක් කරොත් ඔය අජ්ජත්ත බහිද්ද කියලා දෙක බෙදිලා ඉවරයි. ඊට ඔබෙන් පැනවීමක් කරන්න කලින් මේ සකස් වීම කියන එක. ඒ කියන්නේ රූපයක් කරලා බාරගන්නේ නැතිව බාර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම මේ සංස්කරණ ගතිය කියන එක අකුවේ අර පැනවීම කියන එක ඉක්මවලා. ඕකම තමයි මට හිතෙන්නේ සංකාර දුක්ඛය කියලා අහුවෙන්න ඕනේ මෙන්න මේ විද්‍යමාන වන ගතිය. විද්‍යමාන වන ගතිය කියන්නේ දෙයක් කිරීම නෙමෙයි. දෙයක් කිරීමට ඔබ්බෙන්. මගේ වචනේ තේරෙනවද නැහැ. දෙයක් කිරීම කියන එක සම්පූර්ණ වැරදි සහගතයි. සකස් වීම. සකස් වීම කියන්නේ විද්‍යමාන වීමක්. නැවීමක්. මේ නැවීම තුල රූපයක්වත් අතනක් මෙතනක්වත් අජ්ජත්ත බහිද්දයක්වත් රූපයක්වත් කිසිම ආකාරයකින් පණවන්න බෑ. එතකොට මේ විද්‍යමාන වෙන ගතිය, මැවෙන ගතිය, සකස් කරන ගතිය තමයි අදහස් කරන්න කියලා තමයි මම කියන්නේ. තේරුණාද කියලා නම් දන්නේ නැහැ, සමා වෙන්න.
හොඳයි, බොම්පින් ප්‍රසංගදී මහත්මිය සුත්‍රයට දැන් අවස්ථාව දෙන්න නැවතත්
සමා වෙන්න. මේ ඇත්තටම දලුවත් මහත්තයා මේ අද සාකච්ඡාවට මාචාර්ය කොංගලගේ මහත්මයා දැක්වපු සූත්‍රය ඉතාමත්ම වටින සූත්‍රයක්. මොකද දැනට තේරුම් ගත්තපු විදිහටයි කතා කරන්නේ. හැම දෙනෙකුගේම මේ වැරදි මොන හරි තියෙනවා නම් වැරදි කරලා දෙන්න කියලා ඉල්ලනවා. මොකද එතුම අපිට හුඟක්ම මේ තහවුරු වෙන විදිහට කිව්ව මේ තථාගතයන් වහන්සේ මේ දේවල් විස්තර කළා නැවතත් ඒකම කියනවා අන්තිමට කියලා. ඉතින් එතන ලොකු වෙනසක් තියෙනවා කියලා තමයි තේරුම් ගත්තේ. දැන් හුඟක් වෙලාවට මේ විස්තරය අනුව තේරුම් ගත්තේ මේ දැනගන්නවා කියලා අපි හුඟක් දේවල් දැනගන්නවා කියලා අපි හිතට ගන්නේ මේ සංකල්පමය දැනගැනීම. සංකල්පමය දැනගැනීමකට වැඩිය උන්වහන්සේ අපට දේශනා කරන්නේ මේ යථාර්ථය දකින්න උත්සාහ කරන්න කියලා. මොකද මොනම විදියකින් හරි වචනයක් පාවිච්චි කරලා දැන් ඒක තමයි විස්තර කරනකොට තේරුනේ මොනම විදියක හරි වචනයක් පාවිච්චි කරා නම් ඒ අපි සංකල්පයක්මයි දැනගත්තා කියලා කියන්නේ. එහෙම දැනගැනීම කියලා තේරුම් ගන්න තාක්කල් අපට සිදුවන යථාර්ථය පේන්නේ නැහැ. ඒ මොකද අපි වචන වලින් කතා කරන තාක්කල් පේන්නේ නැහැ ඒක අපිට. ඒ දැකීම සිදු වෙන්න ඕන දෙයක්. ඒ නිසාම උන්වහන්සේ කියන ඇතරම එතුමාගේ වචන තනික කල්යන මිත්‍රයන්ගේ මිත්‍රයන්ගේ වචන වලත් ගැබ් වෙලා තිබුණේ ඒකමයි කියලා හිතෙනවා. ඒ මොකද ඒ දැකීමක් විදිහට මිසක් වචන නැතුව දැකීමක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ තවත් දුරට කියනවනම් මේක මේ ක්‍රියාවලිය තමයි දකින්න ඕනේ. මොකක්ද මේ වෙන්නේ? ඉතින් ක්‍රියාවලිය දකිනවා කියනකොට සංකල්ප වලින් තොර වූ දැක්මක් ඇතිවිය යුතුමයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒත්ම විස්තර කරනකොට එක එකක් අරගෙන පංච උපාදානස්කන්ධයෙන් විස්තර කරනකොට එතනින් පැහැදිලි වුණේ එවැනි දෙයක් කියන එක තමයි දැනට එකතු කරන්න පුළුවන් දැනවත් මාසය. තිරුවන් සරණයි
චිත්‍රමාත්මි බොහොම පින් සාකච්ඡාට එකතු වුණාට ඔබතුමිය. ඔබතුමිය බොහෝ කාරණා අපිට බොහෝ අවස්ථාවල පහදා දෙනවා බොහොම පින් එකතු වුණාට. හොඳයි, අනිකුත් අයට දැන් අවස්ථාව දෙන්න නැවත මම සාමාන්‍ය දන්න දෙතුන් දෙනාට තව නමින් කියන්නේ අනිත් අය එකතු වෙන්න.
හොඳයි, දරුවත් තමයි මට හිතන මම දැන් ඔය කීපේවත් එක්ක ආයි චුට්ටක් මේක මතක් කරන්නම්. මොකද මේ පාළි වචන පුරුදු අය ඉන්නවා වගේම අලුත් ඉන්න පුළුවන්. මෙතන සංකතං අபிසංකරොන්ති ඉති කියන එක තමයි දැන් මේ ඔබතුමා අහන්නේ. කියන්නේ කිංච භික්කවේ සංකාරේ වදේත සංකතං අபிසංකරොන්ති ඉතිකෝ භික්කවේ ප්‍රශ්නා සංකාරාති උච්ච. කර්මයෙන් මේ සංකතං අபிසංකරොන්ති කියන අන්නේ ස්වභාවයට තමයි සංඛාරා කියලා ව්‍යවහාර කරන්නේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිට මතු කර ගන්න ඕන මොකක්ද මේ කිව්වේ කියන එක. එතකොට සංකත කියන එක දැන් කීප දෙනෙක්ම කිව්වේ අදහස සකස් වෙනවා මොනවයින්ද හේතුප්‍රත්‍යයෙන්. හේතුප්‍රත්‍යයෙන් සකස් වෙන එකකට සංඛාර කියලා කියනවා. ඒක මම හිතන්නේ මෙතන සිංහල තේරුම බැලුවක් තියනවා මේ හේතුප්‍රත්‍යයන් විසින් නිපදවන කියන තේරුම තමයි මෙතන කියන්නේ සංකත කියන එක. හේතුප්‍රත්‍යයන්ගෙන් නිපදවන. ඊළඟට මේ සංකත. ඉතින් සංකත ධර්ම කියලා අහලා තියෙනානේ නේද? හේතුප්‍රත්‍යයන් සකස් වෙන. ඒ එතකොට දැන් මේ අபிසංකරොන් කීති කියන එක තමයි මෙතන පොඩ්ඩක් ඇයි මේ සංකතයක් කියන්නේ කියලා මේකට තව අபிසංකරොන් කීති කියන කැලලකුත් එකතු කරගනි. අනේ ඒකත් එක්ක දැන් පොඩ්ඩක් මේක අර දන්න දැනුමත් එක්ක තව ටිකක් මේ මේ මේක කියපු දෙයේ කරුණ මොකක්ද කියලා තව ටිකක් හොයන්න අපි උත්සාහ කරමු. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං ආකෘති මතේ එහෙමයි පරමාර්ථය. ඔව්. හොඳයි. බොහොම වැදගත් කල්‍යාණ මිතු මිතුර අදහස් කියනවා. මොකද එයින් අපි කාටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ අතනොත් මේක වැදගත් අතුමසින් කියන්නේ මේ කතාව වැදගත් දෙයක්ද කියලා. මේක මේ මම මතකලු දෙන්න මම අයිම ආන්නේ. මේ අනවශ්‍ය දෙයක්ද මම මේ මතකලු දැන් මේ මොකද තේරෙන දෙයක් මම දන්න දෙයක්ද නැහැ. එහෙම නැත්නම් තව මේ තේරුම් ගන්න ඔයකොට අවශ්‍ය නැති දෙයක්ද? ඒ ටික හරියට ගන්න කියන්නේ. කොහොමද?
තෙරුවන් සරණයි දල්පත් මහත්මයා.
තෙරුවන් සරණයි චන්ද්‍ර ප්‍රසාද්.
ඔබතුමා මතුකර වැදගත් කාරණයක්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඉස්සෙල්ලා කතා කරපු සියාර මහත්මිය කතා කරපු එක ඇහුනේ නැහැ. මගේ කම්පියුටර් එක මොකද්ද වුණා? මේ ඒ මොනාද කිව්වේ කියලා මට ඇහුනේ නැහැ.
ඒ චන්ද්‍ර ප්‍රසාද් මහත්මිය අපේ චිත්‍රාන් මහත්මිය. කරණි මිතුරිය. චිත්‍ර
ඒක ඒ කිව්වේ මොනවද කියලා මට ඇහුනේ නැහැ. නමුත් මම මේ කියන්න යන්නේ මගේ මට වචනවලින් නම් මේක කියන්න බෑ. නමුත් මගේ අත්දැකීමක් නම් කියන්න පුළුවන්. මේ දවසක් මම පොතක් කියවුවා, කියවලා ඉඳලා සෑහෙන වෙලාවක් මම භාවනා කරන් ඒ ආසනයේම එහෙමම වාඩි වෙලා මම ඇස් දෙක පියාගෙන කියන්නේ භාවනා කරනවා භාවනාවක් කරන්න කියලා විශේෂයෙන් ලෑස්තුනේ නැහැ. නමුත් මට මේ දැනෙන ස්වභාවයන් මේ ඒ අනුව හිත පිහිටවමින් හිටියා. එතකොට අර ආනාපාන සතිය අර සියුම් වෙලා වගේ ගිහිල්ලා ඉවර වෙලා නිකන් මගේ නාහේ ඉදිරිපිට නිකන් මේ ඒ වගේ ඉදිරිපිට නිකන් සුදු බලාකුළු ගෝලයක් වගේ මේ දැర్శණේ වුණා. ඊට පස්සේ මොනවදෝ කුරුටු කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ අකුරු වගේ තේරෙනවා. නමුත් කිසිම ඒ අකුරක් තේරුම් ගන්න බෑ. හොඳට බැලුවට කොච්චර බැලුවත් ඒ අකුරු වගේ නමුත් ඒක කියව ගන්න බෑ. තේරෙන්නේ නැහැ. එක එක විදිහට රවුම් කෑලි රවුම් වල කෑලි එහෙමම මේ කුරුටු මේ නිකන් මොනවද කියව ගන්න බෑ. නමුත් අකුරුයි කියලා අකුරු වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් ටිකක් කොහොම ඒම බලාගෙන ඉන්නකොට මුකුත් තේරුම් ගන්න බැරි නිසා ඒ දිහාම මම බලාගෙන හිටියා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඒ දර්ශනේ පොඩ්ඩක් ඈත් වෙලා ගිහිල්ලා අර පොත ඉස්සරලා මම කියවපු පොත ඒ පෙරලිච්ච විදිය ඒ විදියට දැర్శණේ වුණා මට. අර එතකොට එනම් ඒ පොත කියවන්න පුළුවන්. නමුත් ඒක අර අකුරු කුඩා නිසා ඇදුර නිසා මට කියව ගන්න බැරුණා. නමුත් ඒක ඒ පොත මම ඉස්සෙල්ලා කියවපු පොතේ තිබුණ අකුරු ඒ විදිහට. ඊට පස්සේ මට තේරුණා ආමේ මට මේ පෙනුනේ මේ අකුරු හැදෙන විදිය වෙන්න ඕනේ කියලා මට හිතුණා. මම ඉතින් හිතුවා ඒක වෙන්න ඇති මේ රුප්පණේ කියන්නේ කියලා එහෙම කියලා හිතුණා. ඉතින් ඒක හරි වැරදි තියනවා නම් ඔබතුමාලා මේ මට කරුණා කරලා ඒක පහදලා දෙන්න. තේරුම් සරණයි.
සාදු සාදු සාදු. බොහෝම පැපින් චන්ද්‍රපිස්මාදී වගේ තමන්ගේ භාවනාවකට සම්බන්ධ කරලා මම අපිට කාරණාවන් ඉස්මතු කරපෙගෙන අපි ඒ වලට තියෙන සම්බන්ධකමක් තියෙනවා වෙන්න පුළුවන්. අපි කාරණා ඉස්මතු කරගමු. තවත් අයට අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න.
තිරුවන් සරණයි දලුවත් මහත්මයා අවසරයිද?
තිරුවන් සරණයි කතා කරන්න කිසි
මේ තිරුවන් සරණයි මම මේ ඔබතුමා මතක කතාව ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. අපි කොච්චර දැඟලුවත් ඕක මේ නිරාකරණය කරගන්න අපහසු මේ අවස්ථාව මම හිතන්නේ. ඒක නිසා ඉතාම වැදගත්. ඒත් එක්ක මට මේ අපි කොක්කලගේ මතුමගෙන් අහන්න කියනවා මේ සංස්කරණය කියන්නේ මේ කාලයක් පැටලෙනවා වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම වැරදි කරගන්න. ඒ වගේම අනිත්‍ය කියන ස්වභාවය මේ ක්‍රියාවලියක් පමණක් නිසා මෙතන අනිත්‍ය කියන ස්වභාවය තේරුම් ගන්න තියෙන අවස්ථාවද කියන එකත් පැහැදිලි කරගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. තේරුම් ගන්න
කිසිමවත් නෑ. අපි කාරණා පැහැදිලි කරනකොට කොබුලි මහත්මිය අපිට එක්කමසත් අවධානය යොමු කරાવી. හොඳයි. තවත් අයි
තියෙනවද? ඔව් මට මේ පොඩ්ඩක් ඔය කරුණු අමතක වෙන හින්දා වෙලාවෙම පොඩ්ඩක් හිතලා තිබුණා. තමයි මේකවා හරි වැදගත් කරුණු දෙකක් මතු කළා. එකක් මේ කාලය කියන එක. සංකාර කියලා කතා කරන්න යනකොට කාලයකට අහු වෙනවද කියලා කරුණක් මතු කළා. අනිත් කරුණ මොකද්ද? දේනි කරුණ?
අනිත්‍ය පිළිබඳ තේරුම්
ගන්න අවශ්‍යයි. ඔව් කොහොමද අනිත්‍ය පිළිබඳව දැන් ඔය දෙකම හරි වැදගත් මේ ගහම ගකිද්දී. මොකද එක පැත්තකින් අපි මේ ටික විස්තර කරගෙන යනකොට කාලයකට අහු වෙලා නම් අපි තාම ලෝකෙට අයිතිත්වයක ඉන්නේ. පූර්ව ප්‍රතිපදාව ලෝකෝත්තර දර්ශනයේ නිවි කාලය අයිති ලෝකෙටනේ. ඊළඟට අනිත්‍ය කියන එක දකින පැත්තකට ගියොත් ලෝකෝත්තර දර්ශනයට යන්නත් ඕන. ලෝකෙන් ඈතර වෙන එකනේ. කාලය තිබුණා නම් කාලේ නොපිහිටන ගතියකට යන්න ඕන. මේ දෙකම මේ හිතන්න මේ ගහම විමසනකොට බොහොම වැදගත් වෙන කරුණු දෙකක්. හොඳයි. ඒක ආයේ අපි මතක් කරමු. මේක තව ටිකක් සාකච්ඡා කරද්දී. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අනිකුත් අයත් එකතු වෙනවද?
ඔව් නැත්තම් දලුවත් තමයි අපි ටිකක් මේක මේ අපට සම්බන්ධ කරලා දෙන්න ඕන. මොකද අපි මේ ප්‍රතිපත්තියේ කතා කරපු නිසා
ඔබේගේ මාතෘකාව තමයි. එහෙමනම් මම මේ මාවතක් අරගෙන දෙන්නම් ඈ. කියන කන් කියන මම ප්‍රශ්නේ අහුවෙම පර්මාර්ථයකට මම ඒ කොටසට අරගෙන අපි යොමු කරගන්න බලමු. දැන් ඔබතුමා අපිට අද කියලා දුන්න කජිනී සූත්‍රයම අරගෙන රූපන් රූපත්තාය සංකතං අபிසංකරොන්ති ති සංකරෝ කියලා ඒ කිවේ රූපේ පිනිස සකස් කරන නිසා අපි දෙලකන නිසා සංකාරයි කියලා කියනවා කියලා. එතකොට අපි මේ සංකාර කියන දේ හැම වෙලෙම දකින්න වෙන්නේ කර්ම චේතන හැටියට. මේ කර්මය මේ චේතනාව අපි මේ අපි තුරම ඇති වෙන පැක් විදියට තමයි දකින්න වෙන්නේ. වෙනත් විදිහකට හිතුවොත් එම අපේ මේ ජීවිත ගත්තොත් හැම වෙලෙම කර්මයක් කරන් ඉන්නේ. මේ දැන් පවා මේ ධර්ම සාකච්ඡා කරනවා කරකර මේ කර්මයක් කරකර ඉන්නවා. මේ 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 සංකාරයන් ඇති කරන්නේ කියන එක තමයි අපි මේ තුල දැනගන්න වෙන්නේ. එතකොට රූපන් රූපත්තාය කියනකොට රූපයේ පිනිස රූපයක් පිළියෙල කරන බවක් නෙමෙයි කියන්නේ. එතකොට කොහොමද මේක වෙන්නේ කියන එක තමයි අපිට මං හිතන්නේ මේ කල්පනා කරලා දැනගන්න වෙන්නේ. ඉතින් අපි මේක උදාහරණයකින් ගත්තොත් එහෙම අපගේ ගෞරවනීය ස්වයංවාසී නමක් අපිට උගල කවුරුද දන්නව නම් කියන්නේ නැහැ. මොකද මම කියනකොට මම වරදක් කරොත් එහෙම උන්වහන්සේටම දැන තියෙනවා. නමුත් ඒ දේවල් පදනම් කරගෙන කියන්නේ මේ අහනාය සමාදේ දැනගනි. ඒ උන්වහන්සේගේ උදාහරණයක් ගත්තොත් මේ රූපන් රූපත්තාය සංකතං අභිසංකෘතති සංකොර කියනකොට මේ අපි කිව්වොත් එම ජනේලයක් හදනවා කියලා. එහෙනම් නැත්නම් පුටුවක් හදනවා කියලා ගත්තොත් එහෙම ඒ පුටුව හදන්න අපි හිතේ සැලසුමක් හදා ගන්නවා. මේ 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 විදිහට පුටුව හදනවා කියලා සැලසුමක් අපි පුටුව හදන්න හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ අපි ඒ පුටුව හදන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය ඇන ලී පුටුව රොමය කියලා කඩේට කියලා ගන්නවා. ඔන්න ඒක දැන් අපි කාය සංස්කාර කරනවා ඒ ගේන්න. ඊළඟට ඒ ගිහිල්ලා ඒකට ඕනේ බඩු මොනවද කියලා ඉල්ල ගන්නවා. වචනින් වචි සංස්කාර කර ගන්නවා. ඊගාට හදන ගමනොත් මේක හිත හිත හදනවා. වචි සංස්කාර උත් මේ චිත්ත සංස්කාර උත් කරමින් ඒක හදනවා. එතකොට දැන් ඒ හැදීමෙන් පසුව දැන් අපිට රූපයක් පුටුවක් මේ පරිවිය ආපෝතේ යොතත්තේ ඇතුව එළියේ තියෙන රූපයක් අහු වෙනවා හම් වෙනවා. එතකොට මේ රූපය අර අපි කලින් තිබිච්ච හිතින් හදාගත්ත රූපයත් සැලසුම මත තමයි මේ හැදුවේ. එතකොට මේ ඒ සංඛාරේ නැත්නම් කර්මය සිදුවුන තැන මේ එත මේ මනස සම්බන්ධ කරගෙන තමයි මේ කාරණාව වෙනවා සිද්ධ වෙලා තියෙන්නේ නේද? ඒ තමන්ගේ මනස තුල සකස් කරලා පිළියෙට කරගන්න මට්ටම තමයි මේ සංකාර කියලා කියන්නේ. ඉතින් ඒතර මුළු ජීවිතේම අපිට බලන්න වෙන්නේ මේ ආකාරයට මේ මනෝමය කල්පනා වලින් කර්ම වලින් ඇති වූ දෙයක් හැටියට නෙමෙයිද? මේ තමන් කියලා අපි අනාගතයට අපේ දූ දරුවන්ට කියලා කියනවා මේ කටයුතු කරන්න කියලා අපි එක එක දේවල් හදාගන්නවා. ආ බැංකු මේ උනන්සේගේ වචන වෙනවා කියලා බැංකු වල සල්ලි ටිකක් දාගන්න යනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් වතු ඉදිරි කඩම් වගේ දේවල් හදාගන්නවා. ඒ සංකාරයන් ඒවා කර්මයන් අපි කරනවා. මොකක් සඳහාද මේ බාහිරව යමක් සකස් කිරීම සඳහා. ඒ මුලින් සකස් කරගත් එකට අපි කියනවා කර්මය කියලා. ඒ සකස් කරගත් එක බාහිර ධාතු උදව් කරගෙන නැවත හිතන කරන කියන මට්ටම් වලට එන විට කියනවා අපි එකට කර්මපතයක් කියලා. ඉතින් මේ ආකාරයට තමයි මේ රූපං රූපත්තාය සංකතං අභිසංකරොත්ති කියන දේ දකින්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මම මේ කොටස මේ ආකාරයෙන් පැත්තෙන් ගන්න පුළුවන්ද මේ කොබලගේ මහත්මයා ප්‍රොෆෙසර් මේ ඒ කාරණා මේ පැත්තෙන් පොඩ්ඩක්
ඔව් පෙරවන් සරණයි ලොවත් මහත්තයා. ඉතින් අපිට දැන් එක එක ආකාරයෙන් ධර්මයේ පැහැදිලි කිරීම අහන්න ලැබෙනවා. ඒක හරි වටිනවා. මොකද එක එක ස්වාමීන් වහන්සේලා එක එක දේශක දේශන කරන අය එක එක ආකාරයක පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ හැම එකක්ම අපිට ටිකෙන් ටික අපි ඉන්න තැන ඉඳලා තව එහාට යන උදව් වෙනවා කියන එකෙන් තමයි මම දකින්නේ. ඉතින් ඒ වගේ උපමා වටිනවා. ඒකදී ඔබතුමා මතු කරපු අර කර්ම කරන සත්‍යක් ඉතින් අපි පොඩ්ඩක් ගැඹුරින් බලන්න ඕන. ඒ කියන්නේ කර්මයක් කරනවා නම් කෙනෙක් ඉන්නවා. එයාට විපාකක් තියෙනවා. අතව විදිහට කිව්වොත් අර ලෝකෙට අහු වෙලා අර ඉස්සෙල්ලා කියපු කාලය කියන එක වගේම තමයි එතනත් අපිට ගන්න තියෙන්නේ. ඒකට ඒ කර්මඵල දැනගන්න එකත් සම්මා දිට්ඨියක්. හැබැයි අපේ අරමුණ වෙන්න ඕන ඒකත් ඉක්මවා ගිහිල්ලා ඒ වත් ඉක්මවායන දර්ශනයකට ලෝකෝත්තර දර්ශනයට යනකම් මේක මේ දහම ඇසුරින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අද අර ලෝකෙට අයිති තේරම ඉක්මවායන දැක්මකට එන්න ඕන ලෝකෝත්තර දර්ශනය කියනකොට. ඉතින් එතන දැන් අර ඒ ප්‍රමාවරන් කියනකොට අපි හුඟක් ලෝකෙට අයිති අදහස් වලින්ම අපි ඒක තේරුම් ගන්න යනවා. ඊළඟට එක අදහසක් තමයි මේක එළියේ තියෙන එකක් නෙමෙයි හිතේ හදපු එකක් කියන එක. ඒක එක වැදගත් අදහසක්. මම හිතන්නේ ඔබතුමා මතු කරන්න උත්සාහ කළා. ඊළඟට හිතේ හදපු එක ආපහු එළියේ තියෙන සතර මහා ධාතුවකට සම්බන්ධ කරන්න යන කතාවක්. මම ඉතින් මෙතන අර පාළි වචන එච්චර දාන්න යන්නේ නැහැ. මොකද මේ මට ඕන වෙන්නේ වචන වලට ගැලප తీනට වඩා මේවයි අදහස මේ බුද්ධ ප්‍රඥාන් වහන්සේ මතු කරන්නේ සූත්‍ර වල මතු කරන්න හදන පැත්තෙන් අපි කොහොමද මේ අදහස තේරුම් ගන්න කියන එක. ඉතින් එතන මට ඔය උපමා විදි මට තේරෙන විදිහට අන්න ඒ වගේ පැත්තකට යනවා. ඒ කියන්නේ මේ අපි මෙහෙම කියමුකෝ භෞතිකවාදී කියලා. ඒ කියන්නේ ඉන්නේ තියෙන රූප කියන එක අයින් කරලා නෑ ඔබ හිතේ හදපු දේවල් කියන පැත්තකට මතු කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් භෞතිකවාදී කියන එක වැරදි කියන පැත්තක් මතු කිරීමක් එක පැත්තකින් තියනවා. ඒක එක අතකින් ගැලපෙනවා මේ අභිසංකරොන්ති කියන එකට. දැන් සංකත කියනකොට අපි මොනවා හරි හේතුපත්යෙන් හටගත්ත ස්වභාවයනේ. ඊළඟට අභිසංකරොන්ති කියනකොට ඔබතුමා කියපු එකට ගැලපෙනවා මේක නිකන් අර නැවත සකස් කිරීමක් වෙන්නේ එළියේ නෙමෙයි මේ මනසේ වගේ අදහසකට ගන්න පුළුවන්. ඒකයි මම කියේ උපමාවෙන්. ඒ උපමා කියනකොට වෙයි අර හැංගිච්ච අදහස් තියන ඒක මතු කරගන්නයි අපි දක්ෂ වෙන්න ඕන. නැත්නම් අපි ඒකත් ඒකෙන් ලෝකෙටයි තිය අදහස් කියොත් ඒක මේ උපමාවේ අදහස වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අදහස් කරන්න හදන එක මන් දන්නේ නැහැ. උන්වහන්සේ අදහස් කරන්න හදපු එක නෙමෙයි මං කියේ. මට තේරෙන ප්‍රශ්නේ මේ උපමාවල හරි ගැඹුරකට යන්න පුළුවන් තමයි ඒකේ ප්‍රඥාවනුව බලනකොට. මං උදාහරණයක් විදියට අර මගේ බල්ලගේ උපමාව මං හැමතැනටම ගන්නවා. හැබැයි ඒක ගන්න ඉතාලට ඒකේ අදහස් කරපේක ඒ කියන දේට අනුව මේ ඒකේ වෙනසක් තියෙනවා. දැන් මම මෙතනත් ඒක ආපහු ගන්න මේ හිතාගෙන ඉන්නේ අර බල්ලෙක් වතුරට ඉවිලා වතුරේ හදන බල්ලා. ඒත් එතන කොහොමද මේ සංකාරය අභිසංකරම් පීති වෙන්නේ කියන එක දකින්න පුළුවන්. ඒක අදහස තේරුම් ගත්ත කෙනාට. නැත්නම් රූපන් රූපත්තාය අභිසංකතං සංකතං අභිසංකරම් පීති වෙන්නේ කොහොමද? වේදනං වේදනත්තාය සංකතං අභිසංකරම් පීති වෙන්නේ කොහොමද? සංඤ්ඤං සංඤ්ඤත්තාය අභිසංකරම් පීති වෙන්නේ කොහොමද? සංකාරේ සංකාරත්තාය සංකතං අභිසංකරොන්ති. විඥානං විඥානත්තාය සංකතං අභිසංකරොන්ති. ඔය වගේ අපි මේක එකක් අරන් වෙනම බලනවා වගේම මේ පහතම දාලත් බලන්න වෙනවා. එතකොට මේ සමහර විට අපිට අර මග ඇරුණ තේරුම් එහෙම අපහු ගන්න උදව් වෙනවා. දැන් ඒක මේ ඒ වගේ දැන් ඔබතුමා මේ සංඛාරේ කතා කරන එක ඊළඟට මේ ජාති පහේම එකත් එක්කත් බලන්න ඕන. රූපේ කිව්වේ මොකද්ද? වේදනාවට කිව්වේ මොකද්ද? සංඥාවට කිව්වේ මොකද්ද? සංකාරයට කිව්වේ මේ සංකාරයකනේ අපි දැන් ආපහු කතා කරන්නේ. ඒ වගේ විඥාණයට කිව්වේ මොකද්ද? අපි සංකාරයෙන් ගන්න අදහස අනිත් පහටත් ගැලපෙනවද ඒ කියපු පිළිවෙල? ඊළඟට මේක පටන් ගත්ත අග මේ සූත්‍රේ ඊළඟ පියවරට මේ කියන එක තේරෙනවද? අපි කොටසක් අරගෙන යන්න ගියොත් අපේ අදහසට ගලපලා අපි පැත්තකට පනිනවා වෙන්න පුළුවන්. ඒකයි මේ අර මුල ඉඳන් මේ එන එකෙත් අදහසක් තියෙන්නේ. ඉතින් මේ සංඛාර සංකතං අභිසංකරොන්ති කියන එක මේකෙදි මම දැක්නේ වැදගත්ම දේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ඒකේ පටන් ගන්න තැන ඉවර කරන තැන කිංච දික්කවේ සංඛාරේ වදේ. සංඛාරය කියලා කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ අහලා තමයි සංකතං අභිසංකරොන්ති අන්න ඔකටයි මේ සංඛාරා කියලා කියන්නේ. සංකතං අභිසංකරම් කියන්නේ ඒ අදහසයි අපි මේකේ මතු කරගන්න ඕන. ඒක විස්තර කිරීමේදී තමයි කිංච සංකතං අභිසංකරම් කියන එකට එන්නේ. එතකොට මේ කියර සිංහල තේරුමෙන් කියොත් මහණෙනි කුමක් වනාහි සංස්කාරයන් කියයි. මහණෙනි හේතුකත්වයන් විසින් නිපදවන. අපි සංකත කියලා කිව්වේ ලද දේ පිළියල කරත්. මෙතන අභිසංකරම් පීති එකට සිංහලෙන් පිළියල කරත් කියන වචනේ දාලා තියෙන අර කී මේකේ පොඩි වෙනසක් තෙන්නනවා වගේ. හේතු ප්‍රත්‍යයන් විසින් උපදවන ලද දේ පිළියල කරනවා කියලා. එහෙන් සංකාරයයි කියනු ලැබේ. එතකොට ඊළඟ ප්‍රශ්නේදී එන්නේ වෙන අදහස. කිංච සංකතං අභිසංකරොන් කීති. ඒ කියන්නේ දැන් එකට නිකන් මේක තව ටිකක් විස්තර කරන්න දෙන කරුණු ටික. මොනවද මේ අභිසංකරම් කී කරන දේවල් ටික? අන්න එතෙන්දී තමයි රූපන් රූපස්ථාය කතාව එන්නේ. රූපය රූපයක් පිනිස්ස. ඒ මේකේ වචනේ දෙන්නේ පිළියෙල කරන අපිර සකස් කරනවා වගේ රූපේ රූපයක් පිණිස මේ පිළියෙල කරන කියන සංකතය අභිසංකරම් පීටි කිරීමක් වෙනවා. අන්න ඒ දැන් ඔය අපි තේරුම් ගන්න ඕන සංකතං අභිසංකරම් පීටි කියන එක. මොකද ඒකයි සංකාර කියන්නේ. ඒක තේරුම් ගන්න මේ මොනවද උදාහරණ ටිකක්. ඉංච මොනවද මෙහෙම අභිසංස්කරණය? ඒ රූපේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ ත්‍යාති පහ සංකතං අභිසංකරම් පීටි වෙනවා. එතකොට මතක තියාගන්න ওই ත්‍යාති පහ නෙමෙයි අපිට දැන් මෙතෙන්දී අදහස් ගන්න ඕන සංඛාරා කියන එක. හරි මේ පටන් ගන්නෙත් කිංච දික්කවේ සංඛාරයේ වදිත. මේ දීපේක විස්තර කරන්න සංකතං අභිසංකරම් පීටි කෝ බික්කවේ අස්මා සංඛාරාති උච්චති. ඊළඟට අර මැදට එනවා කිංච සංකතං අභිසංකරම් පීටි කියලා රූපං රූපස්සය වේදනං වේදනස්සය සංඤ්ඤං සංඤ්ඤස්සය සංඛාරි සංඛාරස්සය විඥානං විඥානස්සය සංකතං අභිසංකරම් පීටි කියලා ආපහු අර තේරියම ආපහු මෙතන බුදුරජාණන් වහන්සේ යොදනවා. බලන්න සංකතං අභිසංකරම් පීටි කෝ බික්කවේ තස්මා සංඛාරාති උච්චති. ඒතර මෙන්න මේ ජාති පහ කියලා ආපහු මේ මතක් කරලා දෙනවා මේ සංකතං අභිසංකරම් පීටි කෝ බික්කවේ තස්මා සංඛාරාති උච්චති කියන පටන් ගන්න කොටත් තියෙනවා අදටත් තියෙනවා. මොකද දැන් මේක අපි අර ජාති පහල් වලින් ඒවස්සේ යනවා මිසක් මේ මොකටද මේක කියන්නේ? සංඛාරයේ කියන එක සංඛාර කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් කරන්න නේද බුදුහාමුදුරුවෝ මේක කිව්වේ. ඒකට අරව කොම දැලුවට අපිට එන්න ඕන සංඛාර කියලා කියන්නේ මෙන්න මේ වගේ අදහසක් මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ. දැන් අපේ අදහස් තියෙන්න පුළුවන්. ඒකම මම කියේ සංඛාරක වෙනවා වගේ දැන් රූපය කියන එකට අපේ අදහස් තියෙන්න පුළුවන්. අපි හොයනවා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකද්ද? වේදනාව කියන එකට අපේ අදහස් තියෙනවා. දැන් උදාහරණේ අර සුඛයක් විඳිනවා, දුකක් විඳිනවා නැහැම. හැබැයි එතන පැහැදිලිවම පෙන්නනවා මේ විඳින දේට නෙමෙයි මේ වේදනාව කියන්නේ. විඳින ස්වභාවය. ඒ වගේ අඳුන ගන්න එකට ගත්තාම අඳුන ගන්න දේවල් පැත්තෙන් තමයි අපිට ගොඩක් වෙලාවට තේින්නේ මේ නිද කාරතු සුදු ඔය වගේ. ඒක කිව්වට අපහු මතක් කරනවා මේ සංඥානණය කරන ගතියටයි සංඥා කියන්නේ. ඒ වගේම එතන මේ සංඛාරී වදිත කියන එකේ සංකතං අභිසංකරම් පීටි කියන එකටයි සංඛාර කියන්නේ. ඒක අර රූපේවත් ඒ කියන්නේ දෙයක් කළාට පස්සේ නෙමෙයි. රූපේවත් වේදනාව සංඥා සංඛාර විඥාන ඒ පහමයි ඉන්නේ. ඒ පහ දෙන්නේ මේ මොනවද අභිසංකරණේ සංකතං අභිසංකරම් පීටි වෙන්නේ කියන අදහසෙන්. එතකොට දැන් මේක තව ටිකක් එහාට යන්න අපි අර උපමාව ගමු අපි සාමාන්‍ය මට්ටම දැන් අපේ මේ රූපයක් විදිහට සකස් වෙන රූපයකට උපමාවක් ගන්න. වේදනාව වේදනාවක් විදිහට සකස් වෙන එකට උපමාවක් ගන්න. එතෙන්දී අපතර මුල ටිකක් එක්ක එන්න වෙනවා. දැන් රූපය කියන එකට අපි ගන්න ඕන රූපය ගන්න පුළුවන් අපේ ශරීරයේ රූප වෙන්න පුළුවන් එළිය කියන රූප වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී රූපේ කියනකොට ඕන්න දැන් රූපයක් සකස් වුණා තමයි රූපයක් තියෙනස අපිට රූපයක් තියනවා. දැන් ඉස්සර ෆෝන් එකක් තියනවා නම් කම්පියුටරයක් තියනවා නම් වීඩියෝවක් වෙන්න පුළුවන්. තව මේ පණ ඇටි ඒවා වෙන්න පුළුවන්. මනුෂ්‍ය ශරීර වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම රූපයක් වෙන්න පුළුවන්. ඒකට රූපයක් තියෙනස අභිසංස්කරණය වෙලා ඇතන කිංච සංකතං අභිසංකරොන්ති කියන එකේ වෙන රූපයක් පිනිසකස් වුණ එකක් හම්බ වුණා. දැන් ඔබතුමා අර පුටුව හරි ඒ වගේ කියපු ඒවයි වෙන්න පුළුවන්. ඒ සකස් වීම වෙලා. හැබැයි ඒක ඒ රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති. ඒ සකස් වීම වෙලා ඉවරයි ඒකට. දැන් මෙතන අපි මතු කරගන්න උත්සාහ කරන ඕන සංඛාරා කියන එක. සංඛාරා කියන්නේ මෙතන මේ පුද්ගවත් ශරීරේවත් ඒක නෙමෙයි. මොකද සංකතං අභිසංකරොන් කියන්නේ මේ සංකතය අභිසංස්කරණය වෙන ගතියමයි සංකාරය කියන්නේ. එතන රූප ඉතුරු වෙන්න බෑ, වේදනාව වෙන්න බෑ, සංඥා ඒවා මේක මොනවාද සකස් වෙන්නේ කියන අභිසංස්කරණය වෙන්නේ කියන එකට දීපු උපමා මිසක් සංකතං අති සංකරම් තේති කියන එක නේද? ඒකයි මේක මුලටයි අගටයි දෙකටම දාපු එකෙන් ඒක කොච්චර වැදගත්ද කියන එක තව ටිකක් මතු වෙනවා. සංකතං අති සංකරම් තේති කෝ විස්තරේ ප්‍රශ්න සංකාරාති උච්චති. එතකොට දැන් අපි ගම්මු අපි රූපයක් තියනවා කියලා දැනගත්තු එකේ අපිට පේනවට වඩා අපිට අර මුලා වුණ බල්ලගේ උපමාව ගත්තහම මේක තව ටිකක් ලියා ගන්න මම හිතන්නේ උදව්. වතුරට ඉගෙන බල්ලට අන්න දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රූපයක් ඇදිලානේ. අන්න එතෙන්දී තේරුම් ගන්න දැන් අන්න රූපන් රූපස්ථාය සංකතං අபிසංකරොන්ති කියන එක වෙලා රූපේ රූපයක් පිණිස ඒ සංකතං අபிසංකරොන්ති වෙලා. එතෙන්දී බලන්න දැන් අපි හොඳටම දන්නවා ඒ උපමාව ගන්න අපේ මට්ටමින් අපි දන්නවා මේ වතුරේ බල්ලෙක් කියන එක තනිකර මුලාවක් කියන එක. ඒ එහෙම දෙයක් දෙන්නම බෑ ඒකයි උපමාව. ඒකට අපි දන්නවා බල්ලා රැවටිලාමයි තව බල්ලෙක් ඉන්නවා කියන එකත් සකස් කරගෙන තියෙනවා. එතකොට එතන අපි මේ රූපන් රූපස්ථාය කියනකොට අනයි රූපය කියන කොටස ගන්න ඕනේ. එතනින් දැන් අපි බල්ලාගේ ශරීර රූපය කියමුකෝ. ඒ වතුරේ ඉන්න බල්ලාගේ ශරීර රූපයක් තියනවා කියලා දැන් ගොඩ ඉන්න බල්ලා දැඩිව විශ්වාස කරනවානේ. ඒකනේ බුරන්නේ. දැන් එතන රූපේ රූපයක් නැහැ විසංස්කරණයක් වෙලා. ඒකත් අපි එයාගේ මානසිකත්වයෙන් මේක ගන්න ඕන නේද කියන්නේ. එයාට තව බල්ලෙක් ඉන්නවා පේනවා කියන තැනට ගිහිල්ලා. අපි හිතමු අපිට ඇත්තටම මේ බල්ලෙක් ඉන්නවා පේනවා කියලා මේ ගොඩ ඉන්න බල්ලව අපිට පේනවා කියන්නේ. අන්න ඒ වගේ මේ වතුරට ඉඳෙන බල්ලට හිතෙන්නේ අර ඉන්න බල්ලෙක් තමයි ඔය පේන්නේ කියලා. එතකොට බලන්න මේ බල්ලගේ මානසිකත්වෙට ඉන්න පවතින රූපයක් බල්ලෙක්ගේ රූපයක් සකස් වෙනවා ඉවරයි. ආයක බාර අරගෙන ඉවරයි. ඒ කියන්නේ රූපයක් පිනිස්ස අபிසංස්කරණයක් වෙලා. දැන් අන්න එතන අபிසංස්කරණය කියනකොට අපිට අදහසක් එනවනේ මේක මේ බාහිර වතුරේ හදිච්ච බල්ලෙක් නෙවෙයි. මේ ගොඩ ඉන්න බල්ලගේ මනසේම සිද්ධ වුණ දෙයක් නේ. හැබැයි එයා ඉන්න මට්ටමට එයාගේ දෘෂ්ටියට මේක එළියේ තියෙන භෞතික රූපයක්ම වෙලා. ඒක පැහැදිලිය තුමන් හිතන්නේ. බල්ලගේ මානසිකත්වෙට එයා හිතන්නේ ඇත්තටම තියෙන රූපයක් බල්ලෙක්ගේ රූපයක්මයි ඔය තියෙන්නේ. ඔන්න අතනින් තේරුම් ගන්න පුළුවන් දැන් මේ අபிසංකරොන්ති රූපං රූපස්සාය. රූපයේ රූපයක් පිණිස අபிසංස්කරණයක් වෙලා. ඒකද එයාට රූපයක් හම්බ වෙලා. අපේ මට්ටමට අපි දන්නවා එතන මොකද්ද වෙරද්දක්. මොකද වතුරේ රූපයක් නැහෙනේ. බල්ලෙක්ගේ රූපය භෞතික රූපයක් නැහෙනේ. එතකොට අපිට එතෙන්දි පේනවා මෙයාගේ මනසේ තමයි මේ සිද්ධ වෙච්ච එක වෙලා තියෙන්නේ. එතකොට බලන්න දැන් මේ මනසේ වුණත් එයාගේ විශ්වාසය තමයි ඇත්ත අල්ලන්න පුළුවන් භෞතික ෆිසිකල් රූපයක් තියනවා කියන මට්ටම. ඒ මට්ටමට එනකොට සංකතං අபிසංකරොන්ති වෙලා. ඒ කියන්නේ රූපං රූපස්සාය සංකතං අபிසංකරොන්ති. ඒක වෙන්න සිද්ධ වුණදී අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. අපි දන්නවා දැන් බල්ලගේ ඇහින් මොනවා හරි ස්වභාවයක් දැකලා ඒක ගැන කල්පනා කරනකොට තමයි ඔය බල්ලෙක් කියන අදහස ආවේ. ඊළඟට ඔබතුමා ඉස්සෙල්ලාම අතු කරපු ඒක එළියේ තියෙන සතර මහා ධාතුන්ට සම්බන්ධ කරපු තමයි එළියේ බල්ලෙක් උනේ කියලා. හැබැයි දැන් ඉතින් ආපහු අපිට අපතන පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට ඒ සතර මහා ධාතු දැන් බල්ලගේ මානසිකත්වයට හිතෙන්නේ භෞතික රූපයක්ම තියනවා කියනකොට සතර මහා ධාතුෙන් හදිච්ච මට්ටම. හැබැයි අපි දන්නවා එතන භෞතික රූපයක්වත් සතර මහා ධාතුවක් කතා කරනවා නම් කතා කරන්නේ මෙන්න මේ රූපයක් අபிසංස්කරණය වීම ඇත්ත කියන මට්ටමේ ඉඳන් රූපේ බාර ගැනීම ඉඳලා හදාගත්තු දෙයක්. එහෙම නැතුව එතන පටවිය ආපු තේජෝ වායුව තිබිලා මෙහෙන් හදපු එකක් ඒකට ආලෝන කතාව එතනින් ප්‍රහාට යන දැක්මක් මෙතෙන්දි එන්න ඕන කියන එක. ඒකයි මම අර ඉස්සෙල්ලාම කියපු අර උපමාවෙන් තව ටිකක් එහා අදහසක් ගන්න වෙනවා අපිට. කියන්නේ හිතේ හදපු එකක් භෞතිකයකට අලවන්න නම් භෞතිකයක් තියෙන්න ඕනනේ. සතර මහා ධාතුක හරි. ඒ කතාවත් මඤ්ඤණාවක් කියන මත්තමට යන්න පුළුවන් ගැඹුරු ධමයක් මේ දෙන්නන්නේ. එතකොට දැන් මෙතන ආපහු මේ සංඛාරේ කියන එක සංඛාරාති උච්චති නේ. කිංච බික්කලේ සංඛාරේ වදේස. සංකතං අபிසංකරං තීති. අන්න ඒකටයි සංඛාරා කියලා කියන්නේ. එතකොට කිංච සංකතං අபிසංකරං තීති කියන මේ උපමාතික තමයි රූපේ වේදනා සංඥා සංකාර. එතකොට අපි ඒජාති පහන්නේ මෙතන ගන්න ඉන්නේ මෙන්න මේ සකස් වෙන ගතිය රූපයක් පිණිස සකස් වෙන ස්වභාවය තියෙනවනේ. අන්න එතනයි මෙතන මේ සංඛාර කියන ගතිය. කියන්නේ දැන් අර වතුරේ බල්ලෙක් සකස් වෙන ස්වභාවය කියන එක නේද? ඒ සකස් වෙන රූපේ නෙමෙයි. මොකද රූපේ කියන එක මුලාවක් කියන එක එතන හොඳටම පේනවනේ. ඒ මත්තම තේින්නේ මතක තියාගන්න ඒ සිද්ධ වෙන හැටි දැක්ක කෙනාට. නම් මේ උපමාව ගන්නේ දැන් බල්ලා දන්නේ නැහැ වතුරේ බල්ලෙක් හදෙන හැටි. අපි දන්නවා ඒ වතුරේ බල්ලා සකස් වෙන හැටි. මොකද ගොඩ ඉන්න බල්ලාගේ මුලාව නොදන්නකම ඇත්ත නොදන්නකම අවිද්‍යාව මතයි. ඒ සිද්ධිය වෙන්නේ. නැතුව කවදාවත් ඉපදිච්ච බල්ලෙක් නම් ඉවේවි. ඒ වතු. ඒ කියන්නේ පරිදියට කියවොත් අනුත්පාද. අතගෙන නැති. ස්වභාවය මෝඩකම මතයි ඉපදිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය අදහසට යනකම් මෙතනින් මෙන්න මේ කියන එකෙන් යන්න පුළුවන්. අර කලින් මහත්තයා මතු කරපු කාලය කියන එකයි අංශ කියන එකටයි තමයි මෙතනින් එන්නේ. හැබැයි මේක ගැඹුර දකින්න ඕන වෙනවා. මේ සංඛාර කියන එක. ඒකට මෙන්න මේ මෙතන සාමාන්‍ය කෙනාට රූපයක් සකස් වෙන ගතියක් තියෙනවා. ඒකට ඒ රූපය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔන්න ඔය සකස් වෙන ගතියට තමයි කියන්නේ සංකතං අபிසංකරං තීති කියලා. හරි. එතකොට ඒ වගේම ගන්න වේදනාව කියන වේදනාව නෙමෙයි මේ වේදනා ගතියක් සකස් කරලා දෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකටයි කියන්නේ සංකතං අபிසංකරං තීති. එතකොට අපි මෙන්න මේ සංඛාර මේ ಜಾති පහම සංඛාර. එතකොට ಜಾති පහ එක එක ගන්න එක රූපේ සංඛාරයක් වේදනාව සංඛාරයක් නෙමෙයි. ඒ වයි තියෙන සකස් වෙන ගතිය ගැනයි මෙන්න මේ කියන්නේ. ඒ වයි කියනකොටම අපිට හිතෙනවා රූපයක් කියනවා ඒක කියනවා. එහෙම නෙමෙයි. රූපය කියන එක මතු වෙන්නේ මෙන්න මේ සංකතං අபிසංකරං තීති කියන එක හින්දා. මේක තේරුම් ගන්න දැන් අර වතුරේ බල්ලගේ රූපය සතර මහා ධාතු ගතිය එහෙම එකක් තිබිලා නෙමෙයි. ඒ සකස් වෙන ගතියක් තියෙනවා. ඒකට තමයි මේ සංකතං අபிසංකරං තීති කියන්නේ. ඒ වගේම වේදනා කියන අපිට වේදනාවක් හම්බ වුණා නම් ඒක සකස් වෙන ගතියක් තියෙනවා. අන්න ඒකයි කියන්නේ සංකතං අபிසංකරෝති. අපිට රූපයක් සංකාරයක් වේදනාවක් සංකාරයක් සංඥාවක් සංකාරයක් 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 විඥානයක් සංකාරයක් කියන පැත්තෙන් මෙන්න මේ සංකතං අபிසංකරෝති කියන එක තේරුම් ගන්නවා. ඒ සංඛාරයක් කියනකොට දෙයක් කියන්නේ නැහැ. ඔතන ඒ සංස්කරණය වෙන ගතිය. සංස්කරණය වෙන ගතිය. සංකතං අபிසංකරොන්ති. සංකතං අபிසංකරොන්ති සංස්කරණය වෙන දේ නෙමෙයි. සංස්කරණය වෙන ස්වභාවය. අන්න ඕකටයි සංඛාරා කියලා කියන්නේ. ඒකට තස්මා සංඛාරාති සංකතා අபிසංකරං තීති භික්ඛෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. ඔය විදිහ දැන් ඔය අදහස ගන්න හරි අමාරුයි. අපි අර අපේ ඉන්න අදහස නැහැ නේද? එකයි මං කියුවේ ඊළඟට මේ පහේම කියන එක තවසරයක් බලන්න. දැන් ඔය විශේෂයෙන් දැන් ඔය ඊළඟට කියන විඥානය වගේ එකක් ගත්තාම කිංච භික්ඛවේ විඥානං වශයෙන් අපි සාමාන්‍ය විඥානය කියන්නේ මොනවා හරි දැනගන්න ගතියනේ. දැනුවත් වෙන ගතිය. ඒකට අපිට මොනවා හරි නැතුව විඥාන කියන එක ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ බුද්ධ සාමුද්‍රෝ පෙන්නන විඥානයේදී එහෙම පුළුවන්. කිංච භික්ඛවේ විඥානං වශයෙන් විඥානාති භික්ඛෝ භික්ඛවි. ඒ විඥානන ගතියට තමයි ප්‍රශ්නා විඥානන්ති උච්චේ. හැබැයි එහෙම කිව්වට අපිට තේරෙන්න තියෙනවා කිංච විඥාන මොනවද මේ විඥානනේ වෙන්නේ? ඇඹුල් රස, දීප රස, ගත රස කියලා නොය ලුණු රස, මිශ්‍ර රස, රස ගොඩාක් දෙනවා. හැබැයි එතෙන්දි අපි රස ටික අල්ලගත්තොත් එහෙම මේ විඥානය කියන අදහස හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ රස කියන උපමා ටික දෙන්නේ අපිට දැනෙන පැත්තෙන්. ඒක උපමාව. ඒ උපමාවෙන් අපි දක්ෂ වෙන්න ඕන මෙන්න මේ විඥාන කියන අදහස. විඥානාසීති කියන විඥානනය කරන එකටයි විඥාන කියන්නේ. ඒකට මේ විඥානනය තේරුම් ගන්න මොනවද මේ විඥානනය කරන්නේ කියලා උපමා ටිකක් කියවහම අපිට අර අදහස මතු කරගන්නවා. ඒ වගේ මේ අභිසංකරණය වෙන ටික තමයි අපිට ගෝචර. මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි ඒව ගැන නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකෙන් තේරුම් ගන්න සංඛාරා කියන මේ යෙදි සංඛාරා කියලා කියන්නේ සංකතං අභිසංකරණ. ඒ කියන්නේ සංඛාර කියන්නේ මේ යම් කිසි process එක, ක්‍රියා මාත්‍රයක්. ඒක දෙයක් නෙමෙයි. අනව අදහස අපිට තේරුම් ගන්නවා. සංස්කරණය කියන ඒ ක්‍රියාවක්. නැතුව මේ සංස්කරණය කියලා දෙයක් අල්ලගන්න ගියොත් මේකේ අර්ථය මැදේනවා. ඒ අදහස දැන් සමහර විට පුරුදු නැතුව ඇති. ඒ වුණාට මේක හොඳට පරික්ෂණයෙන් කියවන්න මේ සූත්‍රයේ ආයේ ආයි එතෙන්දී අර අනිත් දැන් අපිට එහෙමයි දැන් සංඛාර කිව්වට අපිට ඒක දැනෙන දෙයක් නෙමෙයි. සාමාන්‍ය අපි දන්න දෙයක් නෙමෙයි. අර පාළි වචනයක් ඉගෙනගෙනම ආපු එකක් නෙමෙයි. ඒ හින්දා අපිට ওই සංඛාර ගැනමයි හොයන්නේ. දැන් රූපය ගැන කියන එක අපි ගණන් ගන්නෑ. අපි රූපය ගැන දන්නා නේ. ඒලා ඒක එච්චර හොයන්නේ නැහැ. ඊළඟට වේදනාවක් ඉතින් උස්සක්වත් දුකක් මොකක් හරි එකක් නියම් දන්නවා වගේ හිතෙනවා. සංඛාර වචනේ එච්චර පුදුදු නැති හින්දා අපි ඒ ඊළඟට තව අර බර පාළි වචන ටිකක් තියෙන ලංකතන් අභිසංකරොන්ත ඉතින් පෑන දිග වචනයක්. ඉතින් ඕක හොයනවා. හැබැයි මතක තියාගන්න අපි අර රූපේ හරි වේදනාවේ හරි අදහස හරියට ගත්තේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. මේකේ තේරුම ගත්තේ නැත්නම් ඒ රූපේ වේදනාව කියන දෙකේ අදහස ඉන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මෙතන මේ අපි දන්න එකෙන් මේක පොඩ්ඩක් තේරුම් ගත්තොත් අපි දන්න එකට වඩා වෙනස් අදහසක් නෙමෙයි දීලා තියෙන්නේ. දැන් රූපේ කියනකොට අපිට මොනවෙන් හරි හැදිච්ච වක්‍ර මහා ධාතු කොයි විදිහට තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ රූපය කියන්නේ ඒකටද? කිංච භික්ඛවේ රූපං වදී. නෑ බුදුහාමුදුරුවෝ රූපය කියන්නේ රූපතිටි කියන එක. රූපණය. රූපණය කියන්නේ ක්‍රියාවක් නිසා දෙයක් නෙවෙයි. අපිට රූපයක් කියනකොටම මේ දෙයක් අහු වෙනවා. දැන් බල්ලට වතුරේ බල්ලෙක් කියලා රූපමය දෙයක් මොන ගැහිලා තියෙන්නේ හම් වෙලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? ඒ රූපණය. අද ඒකෙන් අදහස මතු කරගන්න. රූපණය. මේ රූපණයට තමයි මේ රූපම් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට රූපයක් වෙලා තියෙනවා. හැබැයි ඌගේ ඇත්තත්වයේ රූපණය. ඒක බලන්න බල්ලට ඒක රූපයක් වෙලාමයි හම්බ වෙන්නේ. හැබැයි එතන ඇත්තත්වයේ රූපණය. තේරුණාද? හැංගිලා තියෙන අදහස. දැන් අපි දන්නවනේ මේ වතුරේ බල්ලෙක් කොහොමවත් නැහැ. හැබැයි බල්ලෙක්ව මතු කරලා දෙන ක්‍රියාවලියක් වෙලා තියෙනවා. දැන් බල්ලෙක්ගේ ශරීරය පතරමා ධාතුවක් මතු කරලා දෙන ක්‍රියාවලියක් කියලා තියෙනවා. අන්න ඔතන තමයි මේ රුප්පණය කියන අදහස තියෙන්නේ. එතකොට මේ බල්ලගේ උපමාවෙන් තේහෙනවා මේක රුප්පණයක් නෙවෙයි, කවදාවත් මේ ඇත්තට තියෙන අපි හිතන රූපයක් නෙවෙයිනේ. ඒ කියන්නේ බල්ලා හිතන රූපේම තමයි අපි රූප කියලා හිතන්නේ. ඕකම තමයි අපිට අපේ ඇහැ නිසා රූපයක් හම්බ වුණාද? මම ඉස්සෙල්ලා කිව්වේ එළියේ තියෙන වීදුරුව කම්පියුටරේ ෆෝන් එක නැත්නම් තමන්ගේ ශරීරෙ වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීරෙ වෙන්න පුළුවන්. එහෙන් දැකලා දැනගත්තා නම් අර බල්ලට වුණ රූපණයමයි අපිටත් වෙලා තියෙන්නේ. නැතුව මේ සතර මහා ධාතු රූපයක් තිබුණ හින්දා කොහොම දැනගත්තා නෙවෙයි. ඒ බල්ලගේ සමාජයේ එක පැහැදිලි ඒ වතර මහා ධාතු බල්ලෙක් සිටියා හින්ද බල්ලා එහෙම බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා නෙවෙයිනේ. හැබැයි එහෙම දෙයක් මතු කරලා දෙන, උපද්දවලා දෙන ඒක තමයි රුප්පණය කරනවා කියන්නේ. ඒ රුප්පණය රූපයක් හදලා දෙන ගතියක් තියෙනවා. එතකොට ඔන්නගේ සකස් කරලා දෙන ගතියමයි බුදුරජාණන් වහන්සේ මේ රූපන්ති උච්චති කියලා කියන්නේ. කිංච වික්කවේ රූපං වදේක රූපසීති කෝබික්කවේ ප්‍රශ්නා රූපන්ති උච්චති. හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි දන්න රූපේ දාගෙන අපි ওই රූපේ හැදිච්ච හැටි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා හොයන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ රූපේ කියලා කියන්නේ මේ දෙයකට නෙවෙයි. මොකද දෙයක් කියන එක මූලාවක්. ඒක අවිද්‍යාව. ඒතර රූපයේ අර හේතු ටික. මේක සංකතයි කියලා දකින්න, පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න, අනිත්‍ය බව දකින්න. ඒ ටික දකින්නේ ඔන්නයි රූපණය කියන එක තේරුම් ගත්ත දවසට මේ රූපයක් කියලා බාර ගැනීමම සංකතයක් නේ, අනිත්‍ය දෙයක් නේ, පටිච්ච සමුප්පන්න දෙයක් නේ. ඈ අර ජීව දුක ඒ දුක අවබෝධ වෙන්නත් ඔතන ඕන වෙනවා. දැන් ඒ ටික මම මේ දැන් පොඩ්ඩක් ඔය සංකාරේ ටිකක් එහාට ගියා. ඔය සංකාරේ සංකතං අභිසංකරම් තීති කියන එක තේරුම් ගැනීම මෙන්න මේ රූපය කියන අපි ලෝකෙටයි මේ මොකද්ද දෙයක් කියන එකේ ඉඳලා රූපණ කියන ක්‍රියාවකට යනවා වගේ. දැන් අපි ඔය ಜಾති පහම දේවල් කරගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංකාර ඉන්නේ අනාසංච උපාදානස්කන්ධ. හරි ඒ අපි ඉන්න මත්තම බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ දුක කියලා සංකේත වෙන පංච උපාදානස්කන්ධ දුක. අපිට ಜಾති පහ හම්බ වුණාට දුක හම්බ වෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ කීය මතු කරන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අදහසේ ඉන්නේ අපි. මේ රූපය කියන්නේ රූපණය කියන එක නෙමෙයි අපි. ඒ වගේ වේදනාව කියන්නේ අර සුඛ දුක්ඛ දුක්ඛම සුඛ අල්ලා ගන්නවා නිසා ඒකක් මතු කරලා දීපු මේ විඳින මේ ඒ වේදේ තීටි කියන එකටයි මේ බුදුහාමුදුරෝ වේදනාව කියන්නේ. අපි වේදනාව කියලා තියෙන්නේ විඳ දේ. විඳ දේ විඳින ගතියයි කියන්නේ දෙකක්. ඒ වගේ සංජානනයේ අපි අඳුනගත්ත දේක සමහරවිටනේ සංජානනයේ සංඥාව කියන්නේ. බුදුහාමුදුරුව සංඥාව කියන්නේ සංජානනය කරන ස්වභාවිත සංඥානා තීටි. ඒ වගේනේ සංඛාරය කියන එක දෙයක් කරගෙන තමයි අපි සංඛාරය හොයන්න හදන්නේ. ඒ කියන්නේ රූපය කියන සංඛාරය, වේදනාව ඒ දෙයක් කරන්නේ. ඒක මේ මේක තේරුම් ගන්න දීපු මොනවද මේ සංකතං අභිසං කරම් තීටි. අන්න ඒ එතන මේ සංකතං අභිසං කරම් තීටි කියන එකයි මේ සංඛාර කියන අදහස. ඒ වගේ විඥානේ මේ ධාති පහේම ගන්න නැත්නම් ඒක හරි අමාරුයි තේරුම් ගන්න. විඥානං අධේ චින්තිතේ විඥානං අධේ විඥානාසීති. විඥානනේ කරන ගතිය. ඒතුළු මේ අඹුල් රසවත් පිට රසවත් ඒවා දැනගන්නවා තමයි රස. හැබැයි ඒ රස ටිකට නෙමෙයි මේ විඥානේ කියන්නේ. එන්න මේ දැනගන්න ගතිය. විඥානනය කරන ගතියයි විඥානයි. ඔන්න ඔය අදහස එන විදිහට මේ දහම විමසන්න ඕන මේ අට මේක ඊළඟ ඡේදයටත් යන්න ඕන මේකම මේ මෙතන පොඩි මොනවා හරි එක අහන්න තියනවාද?
පෙරුවන් සත්‍යයි. දරුවන් කරණයිද ඇහෙනවද? දරුවන්
ඇහෙනවා.
මට මෙතන මේ පොඩ්ඩක් අපහැදිලි තැනක් තියෙනවා. මෙතන තියෙනවානේ රූපේ කියලා දැන් වචන දෙකක්. එකක් තියෙනවා මේ රූපය රූපය වීම පිණිස පිළියල කරක් කියන එකනේ දැන් ওই අභිසංස්කරණේ කියන්නේ. එතන මට මං හිතාගත්ත විදිහට මට තේරෙන විදිහට රූපය පළවෙනි රූපය කියන්නේ රූපණය කියන ක්‍රියාවලියේ ස්වභාවිත ඊළඟට රූපය වීම කියන්නේ අර රූපයක් ඒ කියන්නේ අර වතුර බල්ලගේ උපමාව ගත්තොත් ඒ ක්‍රියාවලිය හරහා දැන් බල්ලට මේ මේක දැන් එළිය බල්ලෙක් ඉන්නවා කියලා යම්කිසි ඇත්තටම නැහැනේ ඒ උනාට අර ඉන්නවා කියලා හිතේ මේ රූපමය ස්වභාවයක් ඇති වෙනවනේ ඒ දෙවෙනි රූපය දෙවෙනි වචනේ එහෙම කියලා තමයි මට හිතෙන්නේ සර් ඒක වැරදි නම් පොඩ්ඩක් ඒක මේ මට නිවැරදි කරලා පහදලා දෙන්න සර් පෙරුවන් සර්ණයි
ඔව් ඒක හරි දැන් ඕක අපි අර මුලින්ම පටන් ගත්තු ආහාර සූත්‍රයට සම්බන්ධයි එතන අර ආහාරය කුමක් නිසාද සංහාව නිසා ආහාරය කියන්නේ මොකද්ද සත්‍යයගෙන එන එක. ඒ කියන්නේ රූපං සත්‍යයගේ ප්‍රවැත්ම පිණිස නෝකං සත්‍යයට අනුග්‍රහ කරන. මේ සත්‍ය පවතින්නේ ආහාරය. ආහාරයේ තියෙන තණ්හා. අන ඔය පරියාය ඒක හරියට තේරුම් ගත්තොත් නැත්නම් තේරුම් යනවා ඔය කියපු කරුණ හරියටම හරි. දැන් එතන අවිද්‍යාවයි තණ්හාවයි කියන එක. ඒ කියන්නේ දැන් බලන්න ඒ අර බල්ලගේ ප්‍රමාණයෙන් බලනකොට ඔක ටිකක් තේරුම් ගන්න පහසුයි. දැන් බල්ලෙක් ඉන්නවා වගේ පෙන්වන ස්වභාවයක් තියෙනවනේ. ඒක දැන් අවිද්‍යාව නිසාමනේ නොදන්න කම නිසාමනේ. ඒ බල්ලෙක් ඉන්නවා වගේ මතු කරලා දෙන්නේ නොදන්න කම අවිද්‍යාව. දැන් අන්න ඒක තමයි ඔය සංකත වගේ කියන එක තේරුම් ගන්න. ඒකත් ඉදී නෙමෙයි හේතුකක් තියෙන්නේ. විද්‍යාපත්‍යෙම එහෙම පෙන්නුම් කරන්නේ සංකත. එතකොට දැන් මේක ඇත්ත කියලා බාර ගන්නවනේ ඔය පේන එක ඇත්ත. ඒ කියන්නේ මොනවා හරි දෙයක් තියෙන හින්දායි අහම පේන්නේ කියලා ඒක සතුටින් පිළිගන්න ගතිය තියෙනවනේ. අන්න එතෙන්දි තමයි අර රූපන් රූපස්ථාය වෙන්නේ. රූපයක් පිනිස්ස දැන් අර පිළියෙල කරලා ගන්නවා. දැන් මොකද්ද දෙයක් තියනා කියලා මෝඩකම මත පෙන්නුම් කරන අනිවරණයේ හින්දා විඥා නීවරණ. ඒක සතුටින් බාර ගන්න රූපයක් පිළියෙල කරනමයි බාර ගන්න. රූපන් රූපස්කාය. ඉතින් ඒ බාර ගත්තට පස්සේ තමයි අපිට ඕක අහුවෙන්නේ ඇත්තට. ඒ කියන්නේ අපිට අහුවෙන්නේ රූපය නිසා. රූපේ සකස් වෙන විදිහ නෙමෙයි අහුවෙන්නේ. ඒ රූපය කියන එක කවදාවත් ඉපදුන දෙයක් නෙවෙයි. තමයි රූපය ගෙන සංහාව නිදානේ සංහාව ප්‍රත්‍ය සංහාව සමුදය කියන්නේ ආහාරයට එතකොට සත්‍ය ආහාරෙටම ඒ ආහාරය ගෙන එන්නේ සංහාව. මේ සංහාව කියලා ඔතන යෙදෙන්නේ මොකද්ද? දැන් අර අවිද්‍යාවෙන් සකස් වෙන දේ සංකතේ රූපයක් කිනිස පිළියෙල කරලා දෙනවා වේදනාවක් කිනිස පිළියෙල කරලා දෙනවා සංඥාවක් කිනිස පිළියෙල කරලා දෙනවා අන්න ඒ වගේ තව බෙට කොටසක් වෙනවා ඒක තමයි මේ අභිසංකරණ එතකොට සංකත අභිසංකරණ ඕක දැන් මෙහෙම ගන්න එපා එකක් තියෙනවා ඊට පස්සේ මේක වෙනවා නෙමෙයි මේ එක සිද්ධියක් නේ කියන්නේ නෝයේ ඔහොම සකස් වෙන ගතිය තේරුම් ගන්න කියලා තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ලෝකේ හදලා ඒකෙන් හොයන්නේ නැරමෝද? ඒ කියන්නේ මේ සංඛාර කියන්නේ මෙන්න මේ සංකතං අභිසංකරොන්ති इति කියන ඔය සකස් වෙන ස්වභාවය. සකස් වෙන ස්වභාවයෙන් ඉඳලා සකස් වුණ දෙන්නේ. ඒකට මෙන්න මේ සංඛාරා කියන එක අහුනොත් මේ ඒ කියන්නේ ඒක තීරුම් ගත්තොත් සකස් වෙන විදිහයි සකස් නොවන විදිහයි දෙකම තියෙනවා. ඒක තමයි ඒකෙත් අර පටිච්ච සමුප්පන්න සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. එහෙම නැත්නම් ඉස්සෙල්ලා කරපු කීපුවර මහත්යම අතර අනිච්ච සංඥාව කියන්නේ ඕක. يعني රූපයක් කියන එක වතුරේ බැල්ලා කියලා තේරුම් ගන්න. ඒක කවදාවත් ශණේකටවත් තීක්ෂණ එකක් නෙමෙයි අනුස්වාද ධර්මයක්. ඒක විදිහට නිරෝධ ධර්මයේ අපි මෙන්න මේ සංඛාර කියන එක නඩන්න ගන්න. රූප රූපණය කියන එක නඩන්න බවට රූපණයක් වෙයි. ඒක රූපයක් නෙමෙයි. ඒ මුලාව මතයි රූපයක් කියලා බාර ගන්න. ඔය බාර ගැනීම මොනවද තියෙන්නේ? මෙන්න මේ අභිසංස්කරණ පහ. රූප රූපයක් පිණිස අභිසංස්කරණය, වේදනාව පිණිස අභිසංස්කරණය, සංඥාව පිණිස වහමම විජාති භාරූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අභිසංස්කරණ සංකාර. මේ සංකාර බව තේරුම් ගන්න නම් සංකාරේ මොකද්ද? ඒ වගක් වෙන ගතියට තමයි මේ සංකාර කියන්නේ. ඇත්තටම මේ ජාති එකක්වත් නෙමෙයි. ඒ බවමයි මේ ඔබ වෙන වෙනම රූපය කියන්නේ මොකද්ද? රූපණ. වේදනාව කියන්නේ මොකද්ද? විඳින ගතිය. සංඥාව කියන්නේ මොකද්ද? ඒ අඳුනගත්ත දේ නෙමෙයි අඳුනගන්නේ ස්වභාවය. වර්ගයේ සංඛාර කියන්නේ සකස් වෙන ගතිය. විඥාන කියන්නේ දැන ගැනීමේ විඥානනය කරන ගතිය. දැනගත්තට පස්සේ අහු වෙන එක නෙමෙයි. අපි හිතක් හරි මොකක් හරි නෙමෙයි. ඒකක් සකස් වෙන ස්වභාවය නෙමෙයි මේ. ක්‍රියා පහක් මේ ඇත්තටම තියෙන්නේ ඒ ටිකක් ප්‍රතිසම්පන්න බව අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ටිකට එනවා. ඒ ටික දැන් මං කියන හැංග අපි ටිකක් නේපා. මෙන්න මේකේ ඊළඟ කොටස කියෙව්වොත් තමයි ඔය දැන් ඔය ජාති පහ දෙව්වට පස්සේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ? තත්ස ධික්කවේ සුතවා අරිය ශ්‍රාවකෝ ඉතිපත් සංචිත්තද. දැන් ඔන්න ඔතෙන්ට එනකන් සුතවා අරිය ශ්‍රාවකෙක් වෙලා නැහැ. අයි බුදුහාමුදුරුවෝ විස්තර කරපු ටික ඇහිලා නැහැ. අර පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ගත්තට. ඒ ගත්තු කෙනා මෙනෙහි කරලා තියෙන්නේ මොකද්ද? මේ ජාති පහ. ඒ පහ හරි ඔය පහෙන් එකක් හරි. ඊළඟට බුදුහාමුදුරුවෝ විස්තර කරන ඔය පහ කිව්වේ මොනවද? ඔන්නෝක අහපු කෙනාට කියනවා, ඔක අහලා දැකපු කෙනාට කියනවා සුතවාරිය ශ්‍රාවකෝ. තත්‍ර භික්කවේ සුතවාරිය ශ්‍රාවකෝ ඉතිපටි සංචිත්තති කියනවා. කියන්නේ මොකද්ද? මහණෙනි එහිදී මේ අසුපිරුල් දැන් ඇති ආර්ය ශ්‍රාවක තමයි. කියන්නේ කන් අහලා මේ දහමක් ගලතන එක නෙමෙයි. ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේ අහපු දේ තේරුම් ගත්ත කෙනා. සුත්‍රවා ආර්ය ශ්‍රාවකෝ. එයා තමයි මෙන්න මෙහිම ඉතිපටි සංචිත්තති වෙන්නේ. මොකක්ද මේ සූත්‍රේ නමත් වෙන්නේ එතනින්? ඒකයි මම මේ දෙයි කියන්නම ඕන කිව්වේ. අහංකෝ ඒතරහි රූපේන කච්ඡාම්. අනකච්ඡාන් කියන එක එනවා. ඒ මම වනාහයි දැන් රූපේ නිසා තෙලින්. කියන්නේ මේ රූපේ මම කාදමනවා විනාශයටපත් කරන දුකටපත් කරලා තියෙන්නේ මේ රූපේ නිසා. අහංකෝ ඒතරහි රූපේන කච්ඡාම්. මේ දැන් ඒතරහි කියන්නේ දැන් කියන එක. මේ දැන් මේ රූපෙන් කාලා දානවා. අතීතම්පං අද්ධානං එව මේ රූපේන කච්ඡින්. අතීතෙත් මාව ওই විදිහටම රූපෙන් කාලා දාලා තියෙනවා. කොහොමද? සියපාපි. ඒතරහි දැන් පච්චුප්පන්නේන රූපේන කච්ඡාම්. මේ පච්චුප්පන්න වූ රූපෙන් කාදමනවා වගේ. ඒක ගන්න අර බල්ලගේ උපමාවෙන්ද බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගත්තොත් රූපෙන් එයාව කාලා දාලා ඉවරයි. සංසාරෙට අහු වෙලා ඉවරයි. සත්‍යය ගොඩ නැගිලා ඉවරයි. අර ආහාරය පිහිටලා ඉවරයි. සත්‍යයට අනුග්‍රහ පිණිස. සත්‍යයගේ ප්‍රයත්න පිණිස. අන්න එතන කාලා දාලා ඉවරයි. ඒ ඕකමයි දුක. අන්න එතන ඒ සංඛාර දුක තේරුම් ගන්න නම් මෙන්න මේ වගේ මේක ගැඹුරට යන්න වෙනවා. සුතවාරිය ශ්‍රාවකයෙකුට විතරයි මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. එතන බුදුදහම ඇහිලා තේරුම් ගත්ත නැති කෙනාට රූපේ මේ කච්චානි මේ විදිහට මේ නාව රූපේ කාදන්නා කියන අදහස හිතා ගන්නවත් බැහැ. ඒකයි මම කිව්වේ අර මේ සූත්‍රේ කොටසක් අරගෙන ඒකෙන් විතරක් තේරුම් ගන්න නෙපා. ඇයි මේ සූත්‍රය කිව්වේ කියන තැනට යන්න ඕන. පෙරවන් තරණයි ඒක මොනවා හරි කියනවා නම් අහන්න
ගොඩක් පැහැදිලි වුණා සර්. මේ හුඟක් පිං තිරුවන් සරණයි. මට තව පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. දැන් අපි ශබ්දයකට අපේ ශබ්දයක් ඇහෙනකොට එතනත් පංච උපාදාන ස්කන්ධයක් නේ. එතකොට එතනත් රූප ස්වභාවයක් අපි ශබ්ද රූප කියලා අහලා තියෙනවා මේ ඉස්සර. එතකොට එතනත් ඔය රූපණය ඒ ටික ඒ විදිහට ඒ කියන්නේ මේ මට දැනගන්න ඕන සර්. ඇත්තටම දැන් රූපණය කියන එක දැන් චක්කු ඉන්ද්‍රිය එහෙම නැත්නම් මේ ඒ දැකීමේ හැකියාව ඒක උපනිශ්‍රය කරගෙන විතරමද වෙන්නේ? දැන් ශබ්දයක් අහනකොට කනනේ මේ ඇසීමේ හැකියාවනේ. එතකොට එතනදි පංච උපාදාන ස්කන්ධයක් නේ. එතනත් රූප වේදනා ඒ විදිහට රූපණය විඥානනේ ඒ ටික ඔක්කොම වෙනවනේ. එතකොට එතනත් මේ රූපණය සෝත ඉන්ද්‍රිය ආශ්‍රය සෝත වගේම කාය ඉන්ද්‍රිය එහෙමත් වෙනවද? මට ඒකත් එච්චරම එතන පොඩක් පැටලෙලි සහ ඒක හරියටම පැහැදිලි කරලා දෙන්න සර්. බොහොම පිං.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි මේ ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ තීරෙයි. තාම අපි මේ රූපණය කිව්වට අර රූපය කියන අදහස මේ කණෙන් ඇහෙන්නේ රූපද කියන අදහසනේ ඔය මතුවෙන්නේ. ඇත්තටම ඇහෙන්න රූප දකින්නවා. කණෙන් ඇහෙන ශබ්ද රූපද. ඉතින් අපි තාම අර අපේ රූප කියන අදහසේ නිකක් මේ බුදුහාමුදුරුවෝගේ රූපණ ගතියට ගිහින් නැහැ. ඒ රූපණය කියන්නේ සකස් වුණ රූපය නෙවෙයි. ප්‍රමහා ධාතු ස්වභාවය නෙවෙයි. රූපයක් මතු කරලා දෙන රූපයක් ධනවන ගතිය. අපේ අර කටුකුරුන් දෙහාඳුරු ලස්සන වචනයක් ගන්නවා ඉද්දෙන කියලා. ඒ කියන්නේ අර තුවාලයක් තියනා උඩින් ඇහිලා හොඳට තියනා ඒ උනාට යකින් නිකන් ඇදුම් කරනවා. ඈ? ඒකෙන් ඒක මතු කරන ගතියක් තියෙනවානේ. ඔය අන්න ඒ ගතිය තමයි මේ රූපණය කියන්නේ. රූපණය කියන්නේ රූපය නෙවෙයි, තුවාලය නෙවෙයි. තුවාලේ තියෙන ශරීරේ කකුල නෙවෙයි. ඒ එහෙම දෙයක් තියෙනවා කියලා අපිව එතෙන්ට ගෙනියනවා. දැන් වතුරේ අර වතුරට එදෙන බල්ලව අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා එතෙන්ට ගෙනියනවානේ ඒ රූපය බාර ගන්න ගතියට.
ඒ දනවන ගතිය.
ඔව් ඒ රූපය මතු කරෝලා දෙන ගතියක් තියෙනවා. ඔන්න ඔය ස්වභාවයට රූපණය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි කියන්නේ අර මතු වුණ රූපෙට රූපෙ කියලා. නෝකයි නේ ලෝකෙටයි ඒකයි ලෝකෝත්තර දර්ශනේ ලොකු වෙනසක් තියෙනවා. ඒ ලෝකයට ඇත්ත බොරුවක් මේක දකිනකොට. මේ රූපණයක්. වතුරේ බල්ලෙක් රූපණය කරලා දෙනවා මිසක් බල්ලෙක්ගේ රූපයක් නෙවෙයි. අර බල්ලා ඉන්නේ එක මොන බොරුවක්ද ඒක නේද? ඒකමයි මේ අපිට තියෙන රූප. දැන් බලන්න තමන්ගේ ශරීරය කියලා එකක් රූපණය කරලා දෙනවා මොනවයින්ද? මැසිම අඳුරුවන්ගෙන් සීතලෙන් උණුසුම්. ඕවයින් එනකොට තමයි අපිට ඔන්න කය මතක් වෙන්නේ අපිට. දැන් මම එදත් කිව්වා දැන් අපි අර විහිළුවට වගේ කියන්නේ කාට හරි එකෙක්මයි කිව්වා. ආ ඔළුවක් තියෙන බව දන්නවනේ හා. ඒ කොටස රුප්පණය කරලා දෙනවා. ඒ රුප්පණය කරලා දෙන හින්දා ඒක හැදෙනවා නිසා තියෙන එකට සිද්ධ වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඉතින් ඕක නොදන්න තාක්කල් මොකද වෙන්නේ? අර සත්‍යයගෙන එන ආහාර හතර අපිට තියෙනවා. කබලින්කාර පස්සාහාර මනෝ සංචේතන විඥාන ආහාර. හැබැයි මේ නොදන්න කම මතයි ආහාර තියෙන්නේ. තණ්හාව නිසායි ආහාර. තණ්හාවේ තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිවරණම් තණ්හාවන්. ඉතින් ඕක මතයි මේවා මේ රූපණය වෙන්නේ. අපිට ওই රූපණ ස්වභාවයේ තියෙන්නේ නැහැ මේ බුදුදහම ඇහිලා එකෙන් හොයාගෙන යනකම්. අපි රූපයක් ගැනම හොයන්නේ නැහැ ඔය රූපේ. සතර මහා ධාතුන් නැති නේ රූපය තියෙනව නැති වෙනව ඒ රූපෙට කැමතිද අකමැතිද ඉච්ඡ නැතිද වෙන අනිච්චයි අරවා මේවා ඉතින් අර රූපේ අල්ලගෙන අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේවා රූපේ මම නෙවි මගේ නෙවි මගේ ආත්මෙ නෙවි අරවා මේවා මේ රූපණය කියන එකට නිබුදුහාඳුරු රූප කියලා කිව්වේ කියන එක දැකලා නෑ කියලා කොහමද සූත්‍රවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ සූත්‍රෙම පෙන්නනවා සුතවත් ආරේශ්‍රාවකයා තමයි එතනින් එහාට මේ විදිහට මෙනෙහි කරන්නේ. ඉති පටිසංකේ බොහොම ලස්සනයි මේක. තත්‍ර භික්කවේ සුතවාරිය ශ්‍රාවකෝ ඉති පටිසංකික්කති කියන වචනේ දාන්නේ ඔය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ මොනවද මෙන්න මෙහිමයි කියලා ඒකත් විස්තර කළාට පස්සේ තමයි සුතවාරිය ශ්‍රාවකෝ කියන දාන දෙන්නේ. ඉතික එහෙනකම් ලෝකයා දන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික තමයි අර අතීතයේ හිටිය මම ගැන මෙනෙහි කරලා තියෙන්නේ. කුබ්බේ නේ ආසනස්සඥාන. මම අතීතේ මෙහෙම හිටියා මේ වගේ හිටියා මම හිටියා. දේව කියන අසක්කාය දිට්ඨියෙන් අනිත් පැත්තෙන්. ඒකට බලන්න මේ සියුම් විදිහට මේකේ අනිත්‍ය සංඥාව වැඩෙන්න. ඊළඟට අසක්කාය දිට්ඨිය කැඩෙන්න එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ සියුම් කරුණු ටිකක් මේවයි තියෙනවා. ඒක දකින්න දක්ෂ වුණොත් තමයි ඒක මතු කරගන්න පුළුවන්. දැන් ඔය සුතවා අරිය ශ්‍රාවකේ වුණොත් දැන් පේනවා නේද මේ රූපයෙන් මාව කාදමලා. රූපේ ගැන දන්නේ නැති නිසා. ඈ අහංකෝ ඒතරහි රූපේන කඥාන. බල්ලට අනේ මේ රූපණයකට නේ මම මෙච්චර කල් මේ රූපයක් කියලා පැවතිලා තියෙන කියලා දැක්ක දවසට මොකද හිතන්නේ මම මාව කාලා දාලා නේ මේ රූපයක් කියලා බාර ගන්න. මේ දැන් මේ රූපෙන් කාලා දාලා නේ අහංකෝ ඒතරහි රූපේන කඥාන. මේ දැන් අතීතෙත් උක වෙලා තියෙනානේ අපිට අතීතම් පාහං අද්ධානම් ඒව මේව රූපේන කඥේන. මේ විදිහටම අතීතෙත් අපි රූපෙන් කාදා ගන්න. සෙය්‍යත අපි කොහොමද? ඒතරයි නේ දැන් පච්චුප්පන්නේන රූපේන කඥාන. මේ පච්චුප්පන්න වන රූපෙන් අපිව දැන් කාදමනවා වගේ. අහංචේව කෝපන අනාගතන් රූපං අභිනන්දෙයිද. මේ විදිහට මේ අනාගත රූපයක් අභිනන්දනය කළොත් අනාගතම් පාහං අද්දානං එව මේන රූපේන කජ්ජෙයියම් අනාගතේ රූපයක් අපි අභිනන්දනය කළොත් මේ විදිහටම අනාගතේ රූපේ අපිව කාදාමනවා කොහොමද දෙයිය කරපේ ඒතරහි පච්චුප්පානේන රූපේන කජ්ජානේ දැන් මේ රූපයෙන් පච්චුප්පානම රූපයෙන් කාදමනවා වගේ සෝ ඉති පටිසංකාය අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හොති. මෙන්න මේ විදිහට අතීත රූපේ අපේක්ෂා කරන්නේ නැහැ අනපේක්ඛෝ හොති. අනාගතන් රූපන් නාභිනන්දති. අනාගත රූපේ අභිනන්දනය වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? පච්චුප්පන්නස්ස රූපස්ස. මේ පච්චුප්පන්න වූ රූපය නිබ්බිදාය කලකිරීම පිණිස, විරාගාය අත්හැරීම පිණිස, නිරෝධාය නිරෝධයේ බව දකින්න ප්‍රතිපන්නෝ හොති. අන්න ඒ මාර්ගයට වැටුණා. පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හොති කියනවා. වෙනවා. ඒ කියන්නේ මාර්ගයට පිළිපන්න වෙනවා. බලන්න මේ 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 ඔය කියපු ටික තේරුම් ගත්තොත් සුතවාරය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. එයා මෙහෙමයි මෙනෙහි කරන්නේ රූපේ මෙහෙම කාදමනවා කියලා. අන්න එයා මේ පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හොති. ඉතින් ඕකම ඔය රූපෙට කිව්වා වගේ අහංකෝයතරහි වේදනායකත් යන්නේ මෙන්න මේ විදිහට තමයි මේ දැන් වේදනාව මා කාදාන්නේ අතීතම් ප්‍රාහං අද්දානං ඒව මේව වේදනායකත් යන්නේ අතීතෙත් වේදනාව මේ විදිහට කාලා දමලා තියෙත අපි කොහමද ඒතරහි පච්චුප්පන්නාය වේදනායකත් යන්නේ දැන් පච්චුප්පන්න වූ වේදනාව කාදමනවා වගේ අහංචේව කෝපන අනාගතං වේදනානං අභිනන්දිය අනාගතයේ වේදනා අභිනන්දනය කළොත් එහෙන අනාගතම් පාහං අද්ධානං එව මෙව වේදනාය කජ්ජේයි අනාගත වේදනාහං කාදමනවා සෙය්‍යත අපි කොහොමද ඒතරෙහි පච්චුප්පන්නාය වේදනාව කජ්ජේයි මේ දැන් මේ පච්චුප්පන්න වූ වේදනාව මාව කාදමනවා වගේ සෝයිති ප්‍රතිසංකාය අතීත වේදනාය අනතේ කොහොති මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට අතීත වේදනාව අපේක්ෂා කරන්නේ නැහැ අනතේ කොහොති අනාගත වේදනන් ආභිනන්දනය. අනාගත වේදනා අභිනන්දනය වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? පච්චුප්පන්නාය වේදනාය, පච්චුප්පන්න වූ වේදනාව, නිබ්බිදාය, විරාගාය, නිරෝධාය ප්‍රතිපන්නෝ හොති. අනේ මාර්ගයට ප්‍රතිපන්නාය. මොකද්ද මේ පච්චුප්පන්න වේදනාව? මේ දැන් පච්චුප්පන්න වුණ වේදනාව නිබ්බිදාය, විරාගාය, නිරෝධාය. අනේ ඒ සඳහා පිළිපන්නාය. ප්‍රතිපන්නෝ හොති. ඔය විදිහ තමයි සංඥාව ගැන සංකාරය ගැන විඥානය ගැන ඔන්න ඔයක අහලා තේරුම් ගත්ත සුතවත්තාරේ ශ්‍රාවකය. එහෙම කෙනාට තමයි මේ මේ නම් මේ සූත්‍රය කියවගෙන යන්නේ ආ පිටිකට සංඝා ඒ පච්චුප්පානං සංඛාරානං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. ඒ වගේ විඥාණය අපි ඔය කා දැම්මා කියලා ඒ විඥාණය ඔය ටිකක් කිව්වට පස්සේ ඔන්න දැන් බුදුහාමුදුරුවෝ අහනවා සංකීම්මඤ්ඤත වික්කවි. දැන් මොකද හිතන්නේ වික්ෂෝණි? රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියන්න බලන්න. රූපේ නිට්ටියද අනිච්චද කියලා අහන්නේ දැන්. ඒකයි මං කියේ අර ඉස්සලා අහපු අර ප්‍රශ්නේ හරි වැදගත්. මේ සංඛාර කියන එකේ ඇත්ත තීරුම් ගත්තොත් මේ බුදුහාමුදුරුවෝ අදහස් කරපු දේ ඔයක තේන්නන්නේ අනිච්ච. ඒක තීරුම් ගත්ත කෙනාගෙන් අහනකොත් දැන් මොකද හිතන්නේ? රූපේ නිට්ටියද අනිච්චද? රූපණේ නැත්නම් සංස්කරණයක් වන රූපේ නිට්ටියද අනිච්චද කියලා අහමු. අර වතුරේ බලලා නිච්චද අනිච්චද කියන්නේ අනිච්චම් බන්නේ. හැබැයි දැන් කියන්නේ අර ඉස්සෙල්ලා වගේ පුතග්ජන අදහසෙන් නෙමෙයි, ඊට වඩා ගැඹුරු අදහසකින්. මේක හටගත්තු හැටි දැක්කා, හට නොගන්න හැටි දැක්කා කියන පටිච්ච සම්පන්න ධර්මතාවයක් දැකලා එයාට තමයි කියන්නේ අන්න යම් පණ අනිච්චම් යමක් මේ අනිච්ච නම් දුක්ඛං වා සංසුඛං වා. ඒ දුකද්ද සැපයක්ද? දැන් එනවනේ අර දුක්ඛේ ඥානං ඇවිල්ලා මේ සංඛාරේ තේරුම් ගන්න. එතකොට දුක්ඛං බන්තේ කියන නුවණින් මේක පිළිතුර දෙන්නේ. අන්න ඔය උත්තර දෙක දීපු කෙනා යම් පානනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්න උත්සන් සමනිසත්තුන්. මේක නම මොකද හිතන්නේ? ඒ තමම හේතෝ හමස්නේ හේතෝ මේ අත්තා. මේක මගේ මේ මම අපේ ආත්මය කියලා කියන එක ගැන මොකද හිතන්නේ? ඒක සුදුසුද? අන්න එතකොට උත්තරේ ඇවිල්ලා ඉවරයි නොහැ සම්බන්ති. තේරුණා? ඒ කියන්නේ දැන් රූපේ තියෙනවා ඕක අනාස්සයි කියලා තේරුම් අරන් නෙමෙයි. මෙන්න මේ කරුණ තේරුම් ගත්ත කෙනාටයි ඔබට උත්තර දෙන්න පුළුවන් මේ ආර්ය දර්ශනය. යමක් අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන ඒවා. ඒවත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ සූත්‍ර බොහෝම පරිස්සමින් සූත්‍ර බලනකොට අපිට මුලින්ම අදට බලන්න වෙනවා. නැත්නම් අර කොටසක් අහලා මේක තේරුම් ගන්න ගියහම වචනයකට මොකක් හරි තේරුමක් දාගෙන අපි ඕක ගලප ගලප ඉන්නවා. පාඩම් කරගත්ත ටිකට ගලපනවා. එතනින් එහාට මෙන්න මේවයි අදහස මතුවෙන විදිහට මේ වැඩිවෙන්න එක සූත්‍රයක් හරියට අරන් බැලුවොත් එතනින් සම්මාදිට්ඨිය මතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක නම් කියේ අර ආහාර සූත්‍රයේ ඒ ටික හරියට බැලුවොත් එතන සම්මාදිට්ඨිය මතු කරගන්න පුළුවන්. මෙතන මේ සංඛාර ටික හරියට බැලුවොත් එතන සම්මාදිට්ඨිය මතු කරගන්න පුළුවන්. ඒක මතු වුණොත් ඔය එහෙන් මෙහෙන් අර එහෙන් මෙහෙන් පැටලෙන ප්‍රශ්න එන්නේ නැහැ. දැන් මේ වගේ මත්තමකින් මේ දහම විමසන්න අපිට මේ හැංගිලා තියෙන අදහස් ඒවා මතු කරගන්න විදියට පුළුවන් තරම් සාකච්ඡා කරන්න බලන්න.
හොඳයි. දැන් ගොඩක්
තියෙනවා. ඔව්. පෙරුවන් සරණයි කතා කරනවා කියලා අහනවා. ගොඩක් කියලා කතා කළේ මේ ටික කියන්න ඕනේ හින්ද. පෙරුවන් සරණයි.
ඔතන මේ අපේ රූපේ ගන්න නැතුව සංකතන අභිසංකතන්ට කියන තැන අපි ඒ කියන්නේ මේ එකතු කරනවා ඔබේ තවටියක් කර සූත්‍රයක් ගියොත් මේ එකතු කරන්නේ විසිරනවා කියන අදහසක් තියෙනවා. මම දැක්කේ එතන මේ සංකතන අභිසංකරන්ට කියන තැන මේ අපි ඇත්තටම රූපේ ගත්තොත් අපිට ඒක මට එච්චර පැහැදිලි කරන්න අදහසක් නැහැ. හැබැයි අපි ගමු මේ සත්‍යගත සත්‍යක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි හිතමු සයන්න කියන එක, ඒ කියන්නේ සත්‍ය සංඥාව සයන්න කියන එක එක ගත්තොත් ඊට පස්සේ සතුපා කියන එකේ සයන්නයි තුයන්නයි ප්‍රයන්නයි එක වෙන 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 ශබ්ද මාත්‍ර ටිකක් විතරයි. ඒක අපි එකතු කළා වින්දොත් විතරයි. ඒ කියන්නේ අපි එක කාලයකට දාලා ඒක තණ්හාවෙන් එකතු කරොත් විතරයි අපි සතුරා කියලා අරගෙන දේශයක් හටගෙන ඊට පස්සේ ඒකට
මේ අපි ක්‍රියා කරන්නේ. ඔන්න ඕකමයි මට හිතන විදිහට ඔය මේ උතන සංකතං අபிසංකරොන්ති කිව්වේ. ඒ කියන්නේ අපි ඇත්තටම මේ සංඥා මාත්‍රයක්. ඒක ඇත්තටම ඇති කතාවක් නෙවෙයි. ඊපස්සට යනකොට ඒ වුණාට ඇත්තටම මේ අපි නැති දෙයක් අපි එකතු කරලා අරගත්ත නිසා ඇත්තටම ඕක එක එක ගත්තොත් ඒවයි ඇත්තටම කිසිම හරයක් නැහැ. අපි මේ එකතු කරන එකම. ඒ කියන්නේ උතන අර මම මේක ගත්තේ අර පල්ලෙහා තියෙනවා මේක මේ එකතු කරන්නේ විසිරනවා මේ දල්වන්නේ නිවනවා කියන තැනින් අපි හොගත්තොත් ඔය සංකතන අபிසංකරන්ති කියන්නේ ඔය එකතු කිරීමම කියන එකයි මට හිතෙන්නේ. ඒ කියන්නේ පොඩි අදහසක් දක්වන්න. ඔක්කොර බොහොම
හොඳයි. අන්න එහෙම විමසන එක හොඳයි. ඒ සමන්ත හිතන අදහස්. තන හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් ඔය මොකද ඕක අපිට මනර වෙලාවට අහන්න ලැබෙන එකක්. මේ වචන හැදෙන්නේ අකුර අකුර එකතු කරලා කාව්‍යතාවු වෙලා මම අරගෙන ගියලා. දැන් ඔබතුමා කියපු සතුරා කියනකොට වයන්න කියන්න රායන්. දැන් ඒ කියන කතාව හරි. හැබැයි ওই කතාව ලෝකෙට ආවිති. එතන සාමාන්‍ය ලෝකයට ගෝචර දෙයක් කොහේ කියන්නේ. දැන් එතන අර එකතු කිරීම විසිරීම කියන අදහස මේ සූත්‍රයේ තිබුණට කොතෙන්ද ප්‍රශ්නේ තියෙන්නේ? අපි දැන් අර තරහ ගන්න එක නැති කරනවා. එකතු කරන එක නැති කරනවා. හැබැයි ඔය දේ කරන මම ඉන්නවද නැද්ද? අන්නක නොනින් බලන්න ඕන. එකතු කිරීම නැති වුණාට එකතු නොකරන නැත්නම් ඉසුරුවා හරින මම ඉන්නවද නැද්ද? අන්නකට නොනින් බැලුවත් ඒ ඔය මම කරන වැඩක්. එන ආත්ම සංඥාව ඇතුළතම කරන විස්තරය. ඒකයි මම කිව්වේ ඔක හරි වුණාට ඔබ ලෝකෙට ඇවිත්. ඔක වැටෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය. අපි දැන් දක්ෂල ඉන්න ඕන ඔතනින් එහාට මේ ආර්ය දර්ශනය මත වෙන විදිහට. මේකදී මේ මම අර කලිනුත් මතක් කළා ඒ කාලේ ඔය නිවන හොයන අය මොකද්ද නිවන කියලා හිතුවේ රාග දේශ නැතුව ඉන්නේ. රාග දේශ දුරු කරන්නේ. ඒ නිසා තමයි මේ මත්තමට ගියේ ඒක අර දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේදී ඒක හොඳට විස්තර වෙනවා. මේ සත්‍යය ඉගෙනගෙන ගත්තගෙන ඒකගෙන නිවන දැස උත්සාහ කරනවා රාග දේශ දුරු කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම නෙමෙයි දේවතාවා. සත්‍යය හිතගත්තගෙන මේසෙ ඉගෙන ගත්තගෙන ඒකගෙන නිවන දැස උත්සාහ කරන ඕන සක්කාය දිට්ඨිය දුරු කරනවා. දැන් ඔය කියන අර අකුරු එකතු කරලා සතුරා හදලා මේ තරහ ගන්න එක. සතුරා හැදුවේ නැත්නම් තරහ ගන්න කී එක. ඒක ඔය රාග දේශවලට අදාළ දෙයක්. එතන මෝහය අහුවෙන්නේ නැහැ. එතන මෝහය තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඒකට මෙතන මේ එකතු කරන්නේ විසිරවනවා කියන එක තව ටිකක් අර මම ඊයේ සතියේ තේ සූත්‍රය අන්තිම ටික කිව්වා. ඒකයි මේ සූත්‍රේ මුලින්දන් අකට හරිම වටිනවා. දැන් මේක මුලින් කියන්නේ මේ චාන්ච කතාව අහලා ජාති පහතම ඊළඟට ඔකට කියන්නේ මහණෙනි එහෙයින් මේ ශාසනයෙහි විච්චුව ආධ්‍යාත්මික වූ බාහ්‍ය වූ හෝ ගොරෝසු වූ කිම් හෝ එකලස් ආකාරයේ යම් කිසි රූපයක් වේද ඒ සියලු රූප අන බලන්න ඒක මේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නෙවේ කියන එකත් සත්තු පරිද්දෙන් නුවණින් දකිනවා. මොකද එහෙම එකක් පිටින්න විදිහක් නැහැ. අර වරතුලේ බල්ලෝ වගේ වෙනවනේ. ඊළඟට ඒක ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන පහතම කියලා මේක අධික වැඩි හින්දා මෙතෙන් දෙන්න එකකට කියන්නේ මහණෙනි මේ ආර්ය ශ්‍රාවක දෙන්නේ මේ සසර ප්‍රවත්න විනාශ කරන්නේ යයි කියන දෙයක් ප්‍රශ්න කරන්නේ දුරු කරන්නේ අල්ලා නොගන්නේ විසිරුවා හරින්නේ එකතු නොකරන්නේ නිවන්නේ නොදල්වන්නේ කියන දෙයක් ඊළඟට අහන කොමක් විනාශ කරයිද ප්‍රශ්න කරයි හරි අන බලන්න රූපය විනාශ කරයි ප්‍රශ්න කරයි වේදනා විනාශ කරයි ප්‍රශ්න කරයි ජාති තහම කියන හරි ඊළඟට සංඥාව ප්‍රශ්න කරයි. ඊළඟට මේ කුමක් දුරු කරයිද අල්ලාන ගැනීම. ඒ ආයි කියන රූපේ දුරු කරයි අල්ලාන ගැනීම. හරි. වේදනාව දුරු කරයි අල්ලාන ගැනීම. විඥානයේ යන කණියනවා. ඊළඟට කුමක් විසිරුවා හරියද එකතන කරයි. ආපහු රූපේ විසිරුවා හරිය එකතන කරයි. වේදනාව ඒ જાතිකම. ඊළඟට කුමක් නිවයිද නොදල්වයිද? හා? අර සම්දූපතියක දල්වන්නේ නිවලා ගන්න. කුමක්ද නිවයිද? නොදල්වයිද? රූපේ නිවයි නොදල්වයි වේදනාව නිවයි නොදල්වයි. ඔය පොතෙන්ට එනකන් මත්තම ඔයා කියපු එකට ගැලපෙනවා. ඒ කියන්නේ අපි හිතන විදිහට මේ වචන ගැලපෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟේදී. මහණෙනි මෙසේ දක්නා වූ සුතවත්තරය සාවුතෙන් රූපේද කලකිරේ වේදනා කලකිරේ ජාති පහම කලකිරලා නොයලිනවා මිදෙනවා ජාතිශේය එකෙනෙක්හ යනකන් දැක්ම ආවට පස්සේ මොකද වෙන්නේ? මේ භික්ෂු දෙමේ රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ? අන්න බලන්න. රැස් විනාශ කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ කියන්නේ. විනාශ කොට සිටියේ වේ දුරු කරන්නේද නොවේ. අල්ලා ගන්නේද නොවේ. දුරු කරන්නේද නොවේ අල්ලා ගන්නේද නොවේ. දුරු කොට සිටියේ. එහෙම වෙන්නේ ඒ දුරු කොට සිටියේ. ඊළඟට විසුරුවන්නේද නොවේ එකතු කරන්නේද නොවේ. ඇයි? විසුරුවල ඉවරයි. නිවන්නේද නොවේ දල්වන්නේද නොවේ. නිවිලා ඉවරයි. දැන් අන්න පිටනින් බලන්න ඔය කියපු කරුණ ගැලපෙන්නේ නැති වෙනවා දැන් දැනට. ඒ හින්දා මේ ඉන්න කෙනාට සතුරෙක් හැදෙනවද නැද්ද කියන කතාව නෙවෙයි. ඉන්න කෙනා කියන එකත් ඉක්මවා යන දර්ශනය බුදු කෙනෙක් පෙන්වන්නේ. කොහෙන්ද ඉන්න කෙනා පිළිති රූපේ නිසා, වේදනා නිසා, සංඥා නිසා, සංකාරය නිසා, විඥානය නිසා. ඒක තමයි රුචී ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර මෙන්න මේ පහ පිළිසිඳ දකින විදිහක් මේ කඥණීය සූත්‍රය පෙන්වන්නේ. ওই පහ අපි කාදමනවා. කාදමනවා කියන්නේ බුද්ධලය හදනවා. අන්න ඒ මම හිතිය හැටි නැහැමයි කියලා කුබ්බේ නිවාසාන උපති ඥාණයෙන් දකින්න පුළුවන් මේ ආර්ය දර්ශනේ නැතිගෙන. ආර්ය දර්ශනේ තියෙන කෙනා ඒ දකින්න කොට ඊටත් මාව මෙහෙම කාදමනවා. අනාගතයට බාරගත් අනාගතේ පාදමනානි වර්තමානයේ මෙන්න මේ පච්චුප්පන්න උමේකේ මෙන්න මේ ඇත්ත නොදැක්ක හින්දායි මේ පෙන්වන කරුණු ටික නොදැක්ක හින්දා මේ කාදමලා තියෙන යන කල්ජන්නේ කියන එක. එතකොට මොකද්ද මේකදී වෙන්නේ? කුමක් ප්‍රශ්න කරන්නේද? කුමක් විනාශන කරන්නේද? කුමක් විනාශ කොට සිටියේ? රූපේ ප්‍රශ්න කරයි නොම විනාශ කරයි. විනාශකොට සිටියේ. පුළුවන් දෙයක් නෑ. රූපේ රැස්න කරයි නොම විනාශ කරයි. රූපේ රැස් කරන්නේ නැහැ, විනාශ කරන්නේ නැහැ. ඒ විනාශ කරලා ඉන්නවා. දැන් වේදනාව රැස් කරන්නේ නැහැ, විනාශ කරන්නේ නැහැ. ඒ නැට විනාශකොට සිටියේ. ජාති පහතම ඔහොම කියනවා මේ වෙලාව. ගත වෙන හින්දා මම එකකින් නැස්සලා ඒ සූත්‍රේ හොඳට නුවණින් බලාගන්න. පෙරුවන් සරණයි.
පොම්පින් බොම්පින් ડોક્ટર රවි මගෙන් ඉතනාර. රහතන් වහන්සේගේ විද්‍ය දැන් අපි හිතන්නේ සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් නම් ආයි බොහෝ ආරස්තන් කුමාරගේ අරහය විඳලා මේ ලෝක ජීවත් වෙනවා කියලානේ. එහෙමත් ඇත්තටම නෑ නේ අපි ලබන සතියේ මම හිතන්නේ ඒක පරීක්ෂා කරමු. මොකද අපිට හිතන්නේ සාමාන්‍ය ප්‍රාතන වාසිකනික ලෝකේ ජීවත් වෙනකොට ආර්ය ශ්‍රාන්ක මාර්ගයේම ඒ කියන්නේ කාය සංස්කාර වචී සංස්කාර ඒ විදිහට පාවිච්චි කරනවා කියලානේ. ඒකත් ඇත්තටම එහෙම නෙවෙයි කියලා
තේරෙනවා. හරියට හරි බොහොම ඒකට. එනකොට ඔය ප්‍රශ්නවල වැරද්දම පේනවා. අපි මේ ලෝකෙට අයිති දෘෂ්ටිවල ඉඳලා ආපු ප්‍රශ්නනේ. ඔය ප්‍රශ්නේ වැරද්ද පේනවා. රහතන් වහන්සේ ගැන අපි හිතන්නේ රහතන් වහන්සේ කෙනෙක් අදාගෙන ලෝකෙට අයිති විදියට අපි කරන ඒවාම කරනවා නේ කියන පැත්තෙන් බැලුවාම ඔහොම හිතෙනවා. හැබැයි මේ ආර්ය දර්ශනයේනකොට ਉਹ අදාළවත් නැති බව පේනවා. රූපය අදාළ නැත්නම් වේදනාව අදාළ නැත්නම් සංඥා සංකාර විඥානය අදාළ නැත්නම් මොනවා හින්ද පිහිටියේ රහතන් වහන්සේ ගැනද කතා කරන්නේ. මේවා සූත්‍ර තියෙනවා ඇත්තටම කොහොමම දේශනා කරලා. අපි නොවනින් අසන්න ඇති එකේ අඩුව තමයි අපි දැන් ඉස්සරහට බලමු ඒවා සාකච්ඡා කරන ඒ කොහොම තේරුම් යනවා කියන එක හරි වටිනවා. ඒක තමයි ධාමයෙන් අසන්නවා. තේරුම් සරණයි. ඒ කරුණු මෙහෙම වෙන වෙනම පොඩ පොඩ හරි තේරුම් ගත්තහම අපිට ඊළඟට පුළුවන් මේ සූත්‍රය තව ඉක්මනට යන්න. එතකොට මේ අදහස් හරි ලස්සනට ගැළපීලා එනවා මේ බුදුහාමුදුරුවෝ කොහොම දේශනාද මේ දේශනා කරලා තියෙන්නේ කියලා. අපි මේ නිකන් අර්ථ දිදී දැනුමකට ගලප ගලප ඉන්නකන්නේ මේක අදහස දැකලා අපේ දර්ශනය ඇති කරගන්න මේ හැම එකේම තියෙන්නේ කියන එක. ඉතින් මෙන්න මේ දර්ශනේ ආවොත් මාර්ගය පැහැදිලි වෙනවා. මේකයි මම කියන්නේ මේ මේ පුළුවන් තරම් මේවා සාකච්ඡා කරන්න නුවණින් විමසන්න කියන එක. මේ අපේ කාලේ අවසන් ඇති නේද දරුවක් තමයි.
කොහේ මේ ප්‍රොෆෙසර් කගේ හොඳ සාකච්ඡා පිටින් සාපේ ටිකක් වැඩි ප්‍රකාරයන් හැදියා. ඒුණාට අපි කොහොමද විනාඩි 15ක් පොලක් කළකට ගත්තේ. හොඳයි අපි එහෙනම් අත් සාකච්ඡා නිමා කරමු. ඔව් ඉතින් අද සාකච්ඡා අපි නිමා කරමු. අද දවසේදී අපිට ඉතාම උතුම් ධර්ම දේශනාවකට ඒ වගේම ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න අවස්ථාව ලැබුණා. අපිට පහදාගත යුතු තිබුණු කාරණාවකට අවධානය යොමු කරා. ඒ වගේම මේ කාරණාව නිතරම හොඳින් සාකච්ඡාවට වත් වෙනවා. ඉතින් අද සාකච්ඡාවට ක්‍රියාශීලීව බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටම බොහෝ කුසල් අපේ ධර්ම දාන ලබා දුන්නට. ඉතින් මම ඉතාම ගෞරවයෙන් අපිට මේ සාකච්ඡාවට ආරාධනා කළේ අපේ මහාචාර්ය කොක්ලගේ එතුමාගේ කාලය වැය කරලා දෙහිකට අධික කාලයක් දැන් අප සමග එක්ව අපට මේ ධර්ම කාරණාවන් පහදා දුන්නා. ඉතින් බොහෝ කලක් සිට එතුමා මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවන් කරනවා. ඉතින් ඒ කරන්නා වූ සියලුම උතුම් ක්‍රියාවන් හේතුවෙන්ද ඒ වගේම අපි එක්ස්ප්‍රෙස් කරගත්තා වූ සියලුම කුසල් හේතුවෙන් ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් ප්‍රාර්ථනා කරන ආකාරයටම චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණ සමාවිත ප්‍රගණිමට විශේෂ කුසල හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක ප්‍රාර්ථනා කරන්නේ මම ගුතුමලින් වෙන්නම් අද සාකච්ඡාවෙන් අපි විසඳනවා.
හොඳයි මම හිතන්නේ අපිට මේ වගේ ගැඹුරු මට්ටමකට මේ සාකච්ඡා කරන්න පුළුවන් වුණේ මේ දලුවස්ස මහත්තයා මේ මම උපසායකින් මම ගන්න විදිහට දැන් වසර 20කටත් අධිකයි මේ වගේ සාකච්ඡා මම දෙපාරක් කරලා දීලා තරණට සිසු ලෙසින් ඉතින් එතුමාට අපි හැමෝම රැස් කරගත්තු තෙන් අනුමෝදන් වෙන නිදුක් නිරෝගී භාවය ලැබෙන සම්ධර්ම අවබෝධයටම හේතු වාසනා වෙන. ඒ වගේම මේ සහභාගී වෙන හැමෝම ලොකු කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒින් සේරම අපි හැමෝටම අනුමෝදන් වෙන්න මේ දහම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දහම තේරුම් අරන් මේ ආර්ය මාර්ගයට වැටෙන්නම උපනිශ්‍රය වෙන්න කියලා අපි හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස